ගනිමු. අද අපේ සාකච්ඡාවට අපේ කතිකාවට කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රේම දෝෂ කියන සූත්‍රය. පහුගිය දවසක අපි පිරිසක් කතා බහ කරපු සූත්‍රයක්. මේ දේශනා පිටපත කියවද්දි මට හිතුණා මේ සාකච්ඡාවට පාදක කරගත්තනම් ගොඩක් වටීවි කියලා. මේ දේශනාව තාම මනරම් දේශනාවක්, අපිට ගොඩාක් ප්‍රායෝගික ජීවිතයත් එක්ක ප්‍රතිබද්ධ වෙච්ච. ඒ වගේම ප්‍රායෝගික ජීවිතය ප්‍රතිපදාත්මකව ගෙන යද්දී ප්‍රතිපදාවකටත් බොහෝ සෙයින් උපකාරශීලී වන දේශනාවක්. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා භාග්‍යවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් ධර්ම දේශනාව පළවෙනි ධර්ම සංගායනාවේදී ඒ සංගීතකාරක තෙරුන් වහන්සේලා මේ සූත්‍ර දේශනාවට ප්‍රේම දෝෂ කියන නමින් නම් කළා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ, මං ඔන්න මහණෙනි මං ප්‍රේම දෝෂ සූත්‍රය තමයි දේශනා කරන්න කියන. නමුත් මේ සූත්‍රයේ නම තේමාව හැටියට සංගීතකාරක තෙරුන් වහන්සේලා ප්‍රේම දෝෂ සූත්‍රය කියලා පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ අතරතුරේදී මේ සූත්‍ර දේශනාව අපේ ස්වාමීන් වහන්සේ ඉස්මතු කරලා අරගෙන කුලට අරගෙන අපිට මේ කරුණු පැහැදිලි කරලා දෙන්න අපේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේගේ උතුම් නම සිහිපත් කරමින් ස්වාමීන් වහන්සේට ගෞරවය මෝදික වශයෙන් සිහිපත් කරන ගමන්ම අපි මේ සූත්‍රයේ මම කොටසෙන් කොටස කියවගෙන යන්නම්. කාගේ පහසු පිණිස හුදෙක් හුදු දේශනාවක් නෙවෙයි, අපි සාකච්ඡාව හැටියට පවත්වන්න යමු. පළවෙනි කොටස තියෙනවා. කොටසේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ විදිහටම ඉගෙන ගන්න ලැබෙන අවස්ථාවක් අපි හැමෝටම උදා වෙලා තියෙනවා. ඉතින් මේක ජීවිතයේ ලොකු භාග්යක්. පළවෙනි වාක්‍ය ඛණ්ඩයෙන් කියනවා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ ඒ විදිහටම ඉගෙන ගන්න ලැබීම ලොකු වාසියක් කියලා. ඒ විදිහටම ඉගෙන ගන්න ලැබෙන එක හොඳ අවස්ථාවක්. ඒ විදිහටම ඉගෙන ගන්න එක, අන්න ඒ වචනේ හරියට වැදගත් වෙනවා. ඒ විදිහටම කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව, කියන්නේ අපිට බුද්ධ වචනය කියලා අද ඕන තරම් අහන්න ලැබෙනවා නේ. දැන් ගොඩාක් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය තුර, ඇසිදිසි මාධ්‍ය තුර ප්‍රචලිතයි. එක දවල් රැ වෙනසකින් තොරව ගිහි පැවිදි, එතකොට සන්නිවේදන මාධ්‍ය තුර හරියට දැන් නාලිකා, කියන්නේ විශාල ප්‍රමාණයක් මතු වෙලා තියෙනවා. ඉතින් කොහොම නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මූලික ඉගැන්වීම මුල මැද අග ඔය තුනම හරියටම මේ පිරිසිදුව ඉගෙන ගන්න ලැබෙනවා කියලා කියන්නේ ඒක හරි වටින දෙයක්. එහෙම නැත්නම් මේ මුල දැන් අද අපිට ගොඩාක් දුරට දේශනා අහන්න තියෙන්නේ එක්ක මුලින් කොටසක්, එක්ක මැදින් කොටසක්, ඒකේ අගින් කොටසක්. එහෙම නැහැ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ඉගෙන ගන්නකොට කිව්වොතනේ මම පුංචි අවවාදයක් හැටියට කරුණක් හැටියට සිහිපත් කරන්නම්. සමස්ත සූත්‍රයම කියවන්න ඕන නැත්නම් මැදින් අරහින් මේ කෑලි අර ගත්ත තැන අපි මොන අර්ථයෙන් මොන විදියට ගත්තද නැද්ද කියලා අපිට හිතා ගන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පැහැදිලි කරද්දී ආදි කල්යාණං මජ්ජි කල්යාණං පරියෝසානේ කල්යාණං, මුලත් පිරිසිදුයි මැදත් පිරිසිදුයි අගත් පිරිසිදුයි. සමහර වෙලාවට අපි මුල එච්චර ගණන් ගන්නෑ, මැදයි මැදින් ගණන් කරනවා, අග අමතක කරනවා නේ. එහෙම දේවල් සිද්ධ වෙනවානේ. හැබැයි එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ අපි සමහරට මුල මැද විතරක් ගන්නවා, අග සෑල අතහැරි ගන්නවා. ඒ විදිහට එහෙම කරන්නත් බෑ. එහෙම කරාට පස්සේ ගැටලු සහගතයි. ධර්මයක් අහනවා මුල මැද අග දක්වාම මේ හොඳට අපි අවධානය යොමු කරන්න ඕනේ. අවධානය යොමු කරලා තමයි ධර්ම දේශනාව කරන්නේ. දැන් මම කුංචි උපමාවක් කියන්නම්. මේ ගුරුවරේ කියවලු ළමයිට චිත්‍ර උගන්වනකොට නිකන් කතාව හරි ළමයි මුලින්ම මූණ අඳින්න ළමයි මූණ වැන්දලු ඊළඟට අත් අඳින්න හරි ඊට පස්සේ කකුල් අඳින්න ඉතින් ශාරීරික කොටස් ටික අඳින්න කියලා කිව්වා ඉතින් ළමයි මොකද කරේ දැන් ගැහැණු ළමයි ගැහැණු ළමයි පින්තූර පිටු ළමයි පින්තූර මොනවා හරි මානව රූප හරි මොනවා හරි අඳින්න ඇති ඊට පස්සේ ගුරුවරයා අන්තිමට කිව්වලු දැන් වලිගය දාන්න ඊළඟට අන්දෙක දාන්න කියලා කිව්වලු හරි දැන් ඉතින් මාර වැඩේනේ ළමයි මොකද කරන්නේ ගුරුවරයා මුලයි මැදයි ටික ඔක්කොම කියනකොට ළමයි චිත්‍රය ගොඩනගාගෙන හමාරයි මේ කියන්නේ මිනිස්සුගේ රූපයක් හැබැයි අන්තිමට කියන වල්ගය එකතු කරන්න අං එකතු කරන්න කියලා කියනකොට ඉතින් මිනිස් රූපයකට නිදාන්න වෙන්නේ අරවා හරි අන්න එතකොට මේක අහගන්නකොට මුල මැද විතරක් නෙවෙයි අග ඒක නිසා අපි සූත්‍රයක් හදාරද්දී ඒ සූත්‍රය හදාරනකොට කෑලෙන් කියන අතනින් මෙතනින් අරගත්ත ගමන් හරියට වර්ධිනවා ඒ කියන්නේ පරයය වෙනස් වෙනවා ඉතින් ඒ නිසා ඒ විශේෂයෙන්ම බුද්ධ වචනයක් දෙන පණිවිඩය හරියටම අවසානය දක්වාම ගන්න ඕන ඉතින් ඒ නිසා පින්තුනේ ඒ වගේම ඒ විදිහටම ඉගෙන ගන්න ලැබෙනවා කියන්නේ ඉතින් අදහස් කරන්නේ සමහර වෙලාවට අපි අපේ දේවල් සූත්‍රේ නැති දේවල් සූත්‍රෙට ඔබන්න හදනවා එහෙම හරියන්නේ නැහැ එහෙම නැත්නම් සූත්‍රය කියන්නේ අඩුවෙන් ඉගෙන ගන්න නැත්නම් වෙනස් කරලා අපිට ගන්නවා පින්වතුනි බුද්ධ වචනයේ යම් සූත්‍රයක් දේශනා කරලා තියෙනවා නම් ඒ සූත්‍රයේ විදියටම ඉගෙන ගන්නවා එහෙම නැතුව අපි අපේ කෑලේ එක්කාසු කරපු ගමම්ම දැන් එහෙම වුණොත් භාග්‍යතුන් වහන්සේට අපි අභූතයෙන් චෝදනා කරගෙන මොකද කරන අභූත චෝදනාව බුදුරජාණන් වහන්සේට වඩා අපි කරුණු ඉකුතු කරනවා කියන්නේ බුදුරජාණන් වහන්සේටත් වඩා මම දන්නවා කියන එක කියන්නේ බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥයි මම ඊටත් වඩා ප්‍රඥයි බුදුරජාණන් වහන්සේ අඩු කරන්නේ නැහනේ බුදුරජාණන් වහන්සේ කිසිම දෙයක් අඩු කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවක නිසා මුල මැද අග අර්ථ සහිතව ව්‍යංජන සහිතව නිවනම ඉලක්ක කරලා ධර්මයේ දේශනා කරනවා ඉතින් ඒ නිසා අපි මොකද කරන්නේ අපේ දේහොත් එකතු කරනවා ඒ කියන්නේ අභූතයෙන් වචනයෙන් කරන්නේ අපි අභූතයෙන් චෝදනාවක් වෙලා තියෙනවා මොකද හරි බුදුරජාණන් වහන්සේ අඩුවෙන් දේශනා කරපු දෙන ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට මහා කරුණාව නැහැ ඒ නිසා අඩු වෙනවා එහෙම වෙන්න බෑ එමුතුනේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය මූල මැද අග ඔය හැම එකක්ම හරියට පිරිසිදුයි ඒ නිසා විමුතනේ අපි මේ හැමෝම මෙහෙමයි මේ ශ්‍රාවක පිරිස බුද්ධ දේශනාවකට අලුතින් එකතු කරන්න යන්නෙත් නැතුව ඊට පස්සේ අඩු කරන්න යන්නෙත් නැතුව වෙනස් කරන්න යන්නෙත් නැතුව බුදුරජාණන් වහන්සේ දුන්න පණිවිඩය ඒ විදිහටම ඉගෙන ගන්න ඕන අපි මොනවා හරි එක්කාසු කරන්න ගියපු ගමන්ම අර පණිවිඩයේ හැටියට එන්නේ නැති වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් හැටියට දෙන්නේ මොකක්ද? සූත්‍රයක් වලින් ක්‍රමයක් කියලා දෙන්නේ. ඊතර වෙන ප්‍රතිපදාවක් කිස්මතු කරලා දෙන්නේ. ආන්නේ ඒ පණිවිඩය හරියට sannivedanaye නොවුනොත් ඒකට විවිධ අර්ථ ගැන්වීම් මේ පැත්තෙන් එකතු වෙච්ච ගමන්ම අර මූලික ආඛ්‍යාන ඒ ආඛ්‍යානෙන් කියලා ඒ සන්දර්භයෙන් කියලා දෙන පණිවිඩය අපිට වැහිලා යනවා මග වැහිලා යනවා ඒ නිසා පින්තුනේ අපි ඒ සූත්‍රයක් මුල මැද අග තුනම ඔය පිරිසිදුව අර ගන්නට ඕන ඒ වගේම එක්කාසුණු කර අපේ දේවල් හරියටම කියන පණිවිඩය ගන්න පුළුවන්කම තියෙනවා ඉතින් ඒ නිසා පළවෙනි වාක්‍යයෙන් කියව බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ විදිහටම ඉගෙන ගන්න ලැබෙන අවස්ථාවක් අපි හැමෝටම උදා වෙලා තියෙනවා ඉතින් මේක ජීවිතේ ලොකු වාසනාවක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ නිතරම ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡාව. ඒ වගේම සතිය පුරුදු කරමින් චිත්ත ඒකාග්‍රතාවය හුරු කිරීම. සිහිය පවත්වමින් යථාර්ථයක් දකින්න මහන්සි ගැනීම. සීලයක් පුරුදු කිරීම. හික්මීමක යෙදීම. මෙන්න මේ වගේ කාරණා හුරු කරගන්න කියනවා. ඔන්න මේව මතක තියාගන්න. අපි ගොඩාක් දෙනෙක් අපි අර ධර්ම ශ්‍රවණයට විතරක් දහම් කරුණු එකතු කරන්න විතරක් එකතු වෙලා තියෙන ඒක ඉතා ඒකත් එක අංගයක්. ධර්ම ශ්‍රවණය කරන්නට ඕන, ධර්ම සාකච්ඡාව කරන්න ඕන, මේව විමුක්ත ආයතන හැටියට, විමුක්තියට ආයතන හැටියට බුදුරජාණන් වහන්සේ විමුක්ත ආයතන සූත්‍රයේ පැහැදිලි කරනවා. ශ්‍රවණය සාකච්ඡාව තුළින් අර සුතය පිරිසිදු කරගෙන ඒකත් උපකාරශීලී ප්‍රතිපදාවට. ඒ වගේම අහගන්න පණිවිඩය සතිය පුරුදු කරමින් චිත්ත ඒකාග්‍රතාව පුරුදු කිරීම. අන සිහියක් පුරුදු කරන්නට ඕන අපේ ජීවිතේ. අර දහම් කරුණු අහනවා වගේම සාකච්ඡා කරනවා වගේම සිහියක් පුරුදු කරමින් චිත්ත ඒකාග්‍රතාවේ හුරු කරන්න ඕන. ඒ විතරක් මදි, සිහිය පවත්වමින් යථාර්ථයක් දකින්නත් මහන්සි ගන්න. අර සිහිය දැන් සිහිය විතරක් හුරු කරලා මදි. සිහි දැන් අපි සිහිය කියන තැනින් විතරක් නතර වෙලා මදි, යථාර්ථයක් දකින්න මහන්සි ගැනීම. අන යථාර්ථයක් දකින්න මහන්සි වෙන්න නම් සිහිය හුරු කරන ගමන් අර ශ්‍රවණියයි ශ්‍රවණියෙන් සාකච්ඡාවෙන් ලැබෙන යථාර්ථය අවබෝධ කරගන්න ලැබෙන කරුණු ටික ඇහෙන ගමන් ඉක්මීම අර සිහියක් පුරුදු කරනම යථාර්ථයක් දකින්න. ඒත් එක්කම පැහැදිලි කරනවා සීලයක් පුරුදු කිරීමක ඉක්මීමකයේදී මෙන්න මේ වගේ කාරණා හුරු කරන්න තියෙනවා. ඒ කියන්නේ ධර්මීය බාහිරින් ශ්‍රවණය කරනවා වගේම, සුතයෙන් අනුග්‍රහය ලැබෙනවා වගේම, සාකච්ඡාවෙන් අනුග්‍රහය ලැබෙනවා වගේම, අපේ පැත්තේ මෙන්න සීලේ පැත්තෙන්, ඊට පස්සේ සමතයෙන් විපස්සනාවෙන් මේ හැම එකකින්ම අපිට අනුග්‍රහ ලැබෙන්න ඕන. ධර්ම ශ්‍රවණය අපේ ජීවිතෙන් මගහැරුණු අවස්ථාවේදී, ධර්ම සාකච්ඡාව මග ඇරෙනකොට, ඒ කියලා දුන්න හැම කාරණාවම මග ඇරෙනකොට අර ධර්ම මාර්ගයේ හැසිරෙන ගතිය, ධර්ම ප්‍රීතියක් එක්ක යොමු වෙන ගතිය අඩු වෙලා යනවා. ඔන්න පින්වතුනි මොකද වෙන්නේ? ධර්ම දේශනාවක් මග ඇරෙනකොට, අපේ ජීවිතෙන් ධර්මය අහන එක අඩු වෙනකොට, ඒ වගේම ධර්ම සාකච්ඡාව මග ඇරෙනකොට කියලා දුන්න හැම කාරණාවක්ම මගහැරිලා යනකොට අර ධර්ම මාර්ගයේ හැසිරෙන ගතිය, ඒ වගේම ධර්ම ප්‍රීතියත් එක්ක යොමු වෙන ගතිය අඩු වෙලා යනවා. අන්න එහෙනම් පින්වතුනි ඔන්න ওই ටික හරිම වැදගත්. ඒක පූර්විකාව හැටියට සාමාන්‍යයෙන් ගන්න ටික මේ පැහැදිලි කරලා දෙන දෙක හරි වටිනවා. මේකෙන් කිව්වා මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදියටම ධර්මය අහන්න ලැබෙන එක ලොකු වාසනාවක් කිව්වා. ඒ ධර්ම ශ්‍රවණය කරනකොට වගේම ධර්ම සාකච්ඡා වගේම සිහිය පුරුදු කිරීම, ඒ වගේම සිහිය පවත්වමින් යථාර්ථයක් දකින්න මාන්සි ගැනීම, ශීලයක් ඉක්මීමක් යෙදීම, මෙන්න මේ වගේ කාරණා අපේ ජීවිතය පැත්තෙන් හුරු කරන්න ඕන. අහපු පමණකින්ම මේක වෙන්නේ නැහැ. ක්‍රමය අහගත්ත පමණට මදි, ඒක භාවිතයට ගැනෙන්නත් ඕන. එහෙම මේ දේවල් අඩු වෙලා යනකොට අපිට ධර්ම ප්‍රීතිය අඩු වෙලා යන්න පුළුවන් කියලා තියෙන නිසා කරුණාවෙන් සිතින් සිහිපත් කරන්නේ මෙන්න මේ මුලින් ඇස හරිම වැදගත්. එහෙම මේක ඒ කියන්නේ ජීවිතයේ ධර්ම වෙනුවෙන් කැප කිරීම කියන කාරණාව තමයි උළුප්පලා උපුටනයක් හැටියට කියන තැනේ ටික හිතට බොහොම වමනාවෙන් අරගන්න කියලා සිහිපත් කරනවා. මම අද ලස්සන සූත්‍රයක කරුණු ටිකක් කියලා දෙන්න අදහස් කළේ. අංගුත්තර නිකායේ දෙවන පොත් වහන්සේ තුල චතුක්ක නිපාතයේ තියෙන ප්‍රේම දෝෂ සූත්‍රය. ප්‍රේමයත් ද්වේෂයත් කියන කාරණා මුල් කරගෙන වදාළ දේශනාව. මතර ප්‍රේමයයි ද්වේෂයයි කියන කාරණා දෙකම ඉස්මතු කරන අපිට සරලව ගත්තොත් ඇලීමයි ගැටීමයි කියන දෙකනේ. ඇලෙන එක ගැටෙන එක. ඉතින් ඇලීමයි ගැටීමයි දෙකම ඉන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි, මුලා වීම නිසා. ඒක ඇලීමයි ගැටීමයි දෙක ඇති වෙන හැටි, මුලා වීමත් එක්ක නොදන්නාකමත් එක්ක කොහොමද ඉස්මතු වෙන්නේ කියන කාරණාව මෙහි ඉස්මතු කරලා ගන්න පුළුවන්. චත්තාරි මානි වික්ඛවේ ජායන්ති කතමානි චත්තාරි. චත්තාරි මානි ජායන්ති කතමානි චත්තාරි. මහණෙනි කරුණු හතරක් තියෙනවා උපදින. මහණෙනි කරුණු හතරක් තියෙනවා උපදින. ඒ මොනවද? ජායන්ති. ජායන්ති කියන්නේ උපදින ඒවා මහණෙනි. ඒ කරුණු හතර මොනවද? ඒ කරුණු හතර ප්‍රේමා ප්‍රේමං ජායති. ඒ කියන්නේ ප්‍රේමයෙන් ප්‍රේමය උපදිනවා. ප්‍රේමා දෝස දෝසෝ ජායති. ප්‍රේමයෙන් ද්වේෂය උපදිනවා. දෝසා ප්‍රේමං ජායති. ද්වේෂයෙන් ප්‍රේමය උපදිනවා. දෝසා දෝසෝ ජායති. ද්වේෂයෙන් ද්වේෂය උපදිනවා. අන්න එතකොට මේ සූත්‍රය පැහැදිලි කරනවා කරුණු හතරක්. මතකයිනේ මේ කරුණු හතර. ප්‍රේමයෙන් සිංහලෙන් මතක තියාගමු. ප්‍රේමයෙන් ප්‍රේමය උපදිනවා. ප්‍රේමයෙන් ද්වේෂය උපදිනවා. ද්වේෂයෙන් ප්‍රේමය උපදිනවා. ඒ වගේම ද්වේෂයෙන් ද්වේෂය උපදිනවා. කතංච භික්කවේ ප්‍රේමා ප්‍රේමං ජායති. මහණෙනි කොහොමද ප්‍රේමයෙන් ප්‍රේමය උපදින්නේ? ඒ කියන්නේ ඇලීමෙන් ආදරයෙන් ප්‍රේමය උපදින්නේ කොහොමද? ඉද භික්කවේ පුද්ගලෝ පුද්ගලස්ස ඉට්ඨෝ හෝති කන්තෝ මනාපෝ. ඔන්න එක කියනවා මහණෙනි යම් පුද්ගලයේ තව පුද්ගලයෙකුට ඉෂ්ටයි කාන්තයි මනාපයි ප්‍රියයි. ඒ යම් පුද්ගලයෙක් කෙරෙහි මනාප භාවයක් ප්‍රිය භාවයක් තියෙනවා. නිකර්මට හිතන්න ඕන දැන් මගේ පවුලේ කවුරු හරි ඉන්නවද? බොහෝ දුරට මගේ ඉන්න පවුලේ ඉන්න අය, මගේ අම්මා තාත්තා දුව පුතා ඥාති හිතයිකින් මන් දන්න මිතුරෝ එහෙම ඉන්නෝනේ. ඒ අය මට කියන්නේ මට මං ඒ අයට ඉත හරේ ඉස්සයි කාන්තෝ කා මේ හරීම කාන්තයි මනාපයි ප්‍රියයි.
දැන් දෙපඩන්ද? නන්නේ
දැන් මම දැන් මේ චාර්ජර් එක ගහලා අහන්න.
හොඳයි. එතකොට ඔන්න දැන් ඔන්න මම හිත කැමති කෙනෙක් ඉනවා. ඔව්. ඔන්න පළවෙනි එකේනා මේ පළවෙනි ක්‍රමේ ප්‍රේමයෙන් ප්‍රේමය කොහොමද හටගන්නේ කියන එකයි අපි විස්තර කරගෙන යන්නේ. එතකොට මෙයන් පුජ්‍යලෙක් ඉන්නවා මං හරි කැමති යාක්. තන්තරේ ඉත්තේන කන්තේන මනාපේන සමුදාචරන්ති. එතකොට මොකද්ද වෙන්නේ? යම් ඔව් තන්තරේ ඉත්තේන කන්තේන මනාපේන සමුදාචරන්ති. තව කෙනෙක් ඉන්නවා තව කෙනෙක් ඉන්නවා තව කෙනෙක් ඉන්නවා තමන් මනාප කෙනාට මනාව ප්‍රිය භාවයක් තියෙන. එතකොට තමන් කෙරෙහි තමන් කෙනෙක් කෙරෙහි මනාව ප්‍රිය භාවයක් තියෙනවා. තව කෙනෙක් ඉන්නවා ඒ කෙනාටම මනාප ප්‍රිය ශීලී භාවය තියෙනවා. ඔහුට මෙහෙම හිතෙනවා යෝකෝ මෑයම් පුද්ගලෝ කන්තෝ මනාපෝ තන් පරේ ඉත්තේන කන්තේන මනාපේන සමුදාචරන්ති සෝ තේසු ප්‍රේමං ජනේති ඒවං කෝ භික්කවේ ප්‍රේමා ප්‍රේමං ජායති. එතකොට ඔහුට මෙන්න මේ වගේ හැඟීමක් ඇති වෙනවා. මේ කෙනත් මම හිතවත් ප්‍රියශීලී කෙනාට ප්‍රියයි ආදරයක් තියෙනවා. එයාගේ හොඳමයි දකින්නේ. එහෙම හිතලා අර කෙනා කෙරෙහි ප්‍රේමයක් හටගන්නවා. ඒ කියන්නේ තමන් කැමති ප්‍රියශීලී කෙනෙක් පිළිබඳව වර්ණනා කරනකොට ඒ වර්ණනා කරන කෙනා කෙරෙහි ප්‍රේමයක් හටගන්නවා. ඒක තමයි ප්‍රේමයෙන් ප්‍රේමය හටගන්නවා කියලා කියන්නේ. මම හිතන්නේ ලොකුවට විස්තර නොකරට මේ අදහස පැහැදිලියි. ඔන්න මං ගොඩාක් කැමති කෙනෙක් ඉන්නවනේ. මං කැමති කෙනාට අනිත් කෙනත් ආදරේ සෙනෙහසවන්තයි. ඒ නිසා මොකද වෙන්නේ? මම ආදරය කරන කෙනාට මම ප්‍රේමයෙන් සම්බන්ධ වෙන කෙනාට අනිත් කෙනා ආදරණීයයි. අන්න ඒ නිසා හටගන්නවා උපදිනවා ප්‍රේමයෙන් ප්‍රේමය උපදිනවා. ඔන්න පළවෙනි කෙනා පැහැදිලිනේ නේද? මම හිතයිෂී කෙනාටම අනිත් අයත් හිතයි. හිතයිෂී. අන්න ඒ නිසා ප්‍රේමයෙන් ප්‍රේමය හටගන්නවා. ඒ පළවෙනි කෙනා. ඊළඟ කාරණාව ප්‍රේමයෙන් ද්වේෂය හටගන්න හැටි. ඔන ප්‍රේමය නිසා මේ තරහක් උපදිනවා. ඉද වික්‍රේ පුද්ගලෝ පුද්ගලස්ස ඉට්ඨෝ හෝති කන්තෝ මනාපෝ. පුද්ගලයෙකුට යම් පුද්ගලෙක් ප්‍රියශීලී. ඉෂ්ටයි කාන්තයි මනාපයි. ඔන්න මං හරි කැමති එයා කෙරෙහි. සංපරේ අනිත්‍යේන අකන්තේන අමනාපේන සමුදාචරං. හැබැයි තවකෙක් ඔහුට කැමති නෑ. ඔහුව අප්‍රියයි. ඔහුට අකමැති. තමන් කැමති කෙනාට කැමති නෑ. තස්ස ඒවං හෝති. ඔහුට මෙහෙම උපදිනවා. මෙන්න මෙහෙම ඇතිනවා. යෝකෝ මෙයායම් පුංගලෝ ඉට්ටෝ කන්තෝ මනාපෝ තන් පරේ අනිත්තේන අකන්තේන අමනාපේන සමුදාචරන්ති. සෝ තේසු දෝ සංජනේ. අන්න තමන් කැමති කෙනාට තවකෙක් අකමැති වෙනකොට ඒ තුන්වෙනි කෙනා කෙරෙහි ගැටීමක් ද්වේෂය හට ගන්නවා. දැන් පින්වතුනි හොඳට බලන්න, මම ගොඩාක් කැමති කෙනාට අනිත් කෙනා කැමති නැහැ. අන්න මම කැමති කෙනාට අනිත් කෙනා අකමැති වෙනකොට ප්‍රේමය නිසා ද්වේෂය හට ගන්නවා. අන්න බලන්න, දැන් සමහර වෙලාවට මේක දේශපාලන පක්ෂයක් වෙන්න පුළුවන්, ක්‍රිකට් කණ්ඩායමක් වෙන්න පුළුවන්, සමිතියක් වෙන්න පුළුවන්, යම් පුද්ගල කණ්ඩායමක් වෙන්න පුළුවන්, මොහොම මොකක් හරි වෙන්න පුළුවන්. මම කැමති ධර්මයේ සාකච්ඡා කරන පිරිස වෙන්න පුළුවන්. එහෙමත් වෙනෝනේ. මේ අර හම්තුගේ මන අහන කට්ටියක් නේ. මේ අර ධර්ම දේශනා අහන පිරිසක් නේ. අන්න මම කැමති එක අනිත් කෙනා පිළිපදින්නේ නැත්නම් රුචි නැත්නම්. ඒ කියන්නේ මම හදාගත්ත ආකෘතියට අනිත් කෙනා එකඟ නැත්නම් අන්නේ තුල ප්‍රේමය නිසා ද්වේෂය හට ගන්නවා. ප්‍රේමය නිසා ද්වේෂය හට ගන්නවා. ඔන්න තව එක විදිහක් නේද? එතකොට මොකද වෙන්නේ? අර ප්‍රේමය නිසා ද්වේෂය හට ගන්නවා. පළවෙනි කාරණාවෙන් පැහැදිලි කරා ප්‍රේමය නිසා ද්වේෂය නිසා ප්‍රේමය හට ගන්නවලු. ද්වේෂයෙන් ප්‍රේමය හට ගන්නේ කොහොමද? ඔන්නද ද්වේෂය නිසා ප්‍රේමය හට ගන්නවා. කොහොමද? ඉද වික්කවේ පුද්ගලෝ පුද්ගලස අනිට්ටෝ හෝති අකන්තෝ අමනාපෝ. යම් පුද්ගලෙක් ඉන්නවා, ඒ කෙනා කෙරෙහි ප්‍රියභාවයක් නොමැති, ඉෂ්ටකාන්ත මනාපයක් නැහැ එයාට. ඒ කියන්නේ තමන්ට අප්‍රිය අමනාප පුද්ගලෙක් ඉන්නවා. ඔන්න මං කැමති නැති කෙනෙක් ඉන්නවා. කැමති නැති කෙනෙක් හරි දෙයක් හරි වෙන්න පුළුවන්. සංපරේ අනිත්තේන අකන්තේන අමනාපේන සමුදාජන. තව කෙනෙක් ඉන්නවා, එයත් අර කෙනාට අප්‍රියයි. ඒ කියන්නේ තමන් අකමැති කෙනාට අර තුන්වෙනි කෙනත් අකමැති, ද්වේෂීනි නෑ. දැන් මොකද වෙන්නේ? තස්ස ඒවං හෝති. යෝකෝ ම්‍යායම් පුද්ගලෝ අනිත්තෝ අකන්තෝ අමනාපෝ. තමන් අකමැති කෙනාට තවකෙක් අකමැති වෙද්දී ඒ තුන්වෙනි කෙනා කෙරෙහි ප්‍රේමයක් උපදිනවා. අන්න ද්වේෂය නිසා ප්‍රේමය හටගන්න හැටි අර කියමුණු පුතේන නේද? මයි එනිමීස් එනිමීස් මයි ෆ්‍රෙන්ඩ් කියලානේ. මගේ හතුරගේ හතුරා මගේ මිතුරා. ඒ කියන්නේ මං අකමැති කෙනෙක් ඉන්නවා, එයාට තව අනිත් අයත් අකමැති. අන්න ඒ නිසා ද්වේෂය නිසා, ඒ කියන්නේ ද්වේෂය නිසා එයාට ප්‍රේමය උපදිනවා. තරහ නිසා ප්‍රේමය හටගන්න උපදින හැටි මේවා. උපදින ඒවා මම හිතන්නේ පැහැදිලි වීමට. ඊළඟට පැහැදිලි කරනවා ද්වේෂයෙන් ද්වේෂය උපදින හැටි. ඉද වික්කවේ පුද්ගලෝ පුද්ගලස්ස අනිට්ටෝ හෝති අකන්තෝ අමනාපෝ. යම් පුජ්ජනෙක් ඉන්නවා, ඒ කෙනා කෙරෙහි ප්‍රියභාවයක් නැති, තන්පරේ ඉත්තේන කන්තේන මනාපේන සමුදාචරಂತಿ. හැබැයි අනිත් අය එයාට කැමති. එහෙනම් මං අකමැති කෙනාට අනිත් කෙනා කැමති. තමන් අකමැති කෙනාට අනිත් අය අකමැති. එතකොට මොකද වෙන්නේ? එයාලා කෙරෙහි තමා තුළ ද්වේෂයක් හටගන්නවා. අකමැති වීම කියන කාරණා කාරණෙන් ද්වේෂය උපදිනවා. ඒ වගේම අකමැති කෙනාට කැමැති අය කෙරෙහි ආය ද්වේෂය උපදිනවා. මෙන්න මේ විදිහට ද්වේෂයෙන් ද්වේෂය උපදිනවා. ඒ කියන්නේ මං අකමැති කෙනාට අනිත් අය හිත කැමති. ඒ ගෲප් එක, ඒ කණ්ඩායම, ඒ පිරිස නේද? ඕන විදිහට මේ මොකද වෙන්නේ? එතකොට පුදුම විදිහට කේන් තියනවා, තරහ එනවා. ඔන්න සිද්ධ වෙන ඇති. ඔන්න ඒකෙන් අපි ඉගෙන ගත්තා ප්‍රේමයෙන් ප්‍රේමිය උපදින හැටි, ප්‍රේමයෙන් ද්වේෂය උපදින හැටි, උපදින හැටි, ද්වේෂයෙන් ද්වේෂය උපදින හැටි කියන මේ හතරම අයිති වෙන්නේ කාමයට. ඔන්න වැදගත්ම කාරණයක් කිව්වනේ මොකද? ප්‍රේමයෙන් ප්‍රේමිය උපදිනවා. මං කැමති කෙනාට අනිත් කෙනත් කැමති. එතකොට ප්‍රේමයෙන් ප්‍රේමිය හටගත්තා. මං කැමති කෙනාට අනිත් කෙනා අකමැති. එතකොට ප්‍රේමයෙන් ද්වේෂය හටගත්තා. ඊළඟට මං අකමැති කෙනාට අනිත් කෙනත් අකමැති. අන්න ප්‍රේමයේ ද්වේෂයෙන් ප්‍රේමිය හටගත්තා. මං කැමති කෙනාට අනිත් මං අකමැති කෙනාට අනිත් කෙනා කැමති. අන්න ද්වේෂයෙන් ද්වේෂය හටගත්තා. ඔන්න මේ වාක්‍ය හොඳට හදන්න. මේ හතරම අයිති වෙන්නේ කාමයන්. මොකටද අයිති? මේ හතරම අයිති. මේ වචනේ හොඳට ඉස්මතු කරගන්න, උලුප්පල ගන්න. මේ හතරම අයිති මොනවටද? කාමයන්ට. කාමයන්ට. ඒක දේශනාවෙම පැහැදිලි වෙනවා. එතකොට ප්‍රේමයෙන් ද්වේෂය, ප්‍රේමයෙන් ප්‍රේමය, ප්‍රේමයෙන් ද්වේෂය, ද්වේෂයෙන් ප්‍රේමය, ද්වේෂයෙන් ද්වේෂය කියන හතරම අයිති වෙන්නේ කාමයන්ට. ඒක දේශනාවෙම පැහැදිලි වෙනවා. පින්වතුනේ ඊළඟට පෙන්නනවා කාමය නොවෙන්නේ පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය. ඔන්න පළවෙනි ධානයේ, දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ, හතරවෙනි ධානියක් නැත්නම් ඒ කියන්නේ මේ ධර්ම දේශනාව කරන මටත් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන මටත් මේක අහගෙන ඉන්න ඔබටත් පළවෙනි ධානයේ, දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ, හතරවෙනි ධානයේ නැත්නම් මේ වෙලාවේ ධානයක් භාවිත වෙන්නේ නැත්නම් පින්වතුනේ අර හතරෙන් එක තමයි ඉන්නේ කාමයකම කිරිලා ඉන්නේ. අර හතරෙන් එකම තමයි ඉන්නේ. ඔය හතරෙන් වෙන්න ඉන්න පුළුවන්ද? බැ. එහෙම නොවෙන්න නම් ධානයක ඉන්නවා. කොහොම බලන්න මෙතන ධානයක ඉන්න අය මේ වෙලාවේ? සමාපත්තියක ධානයක ඉන්නවද හැම වෙලාවකම? නෑ. එහෙම බොහොම අතලොස්සක් කෙනෙක් දෙන්නේ නොඉන්නවා කියලා මම කියනවා නෙමෙයි. පින්වතුනේ අනිත් හැම වෙලාවකම ඔන්න ඔය හතරෙන් එක තමයි අපි දෝලණේ වෙන්නේ. බය හිතෙන්නේ නැද්ද? යස්මින් වික්කවේ සමයේ වික්කෝ විවිච්ඡේහි කාමෙහි විවිච්ඡ කුසලේහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං පඨමඥානං උපසම්පජ්ජවිත ආන්. මහණෙනි මේ සමයේහි යම් කිසි භික්ෂුවක් ඉන්නවා කාමයන්ගෙන් වෙන්න පළවෙනි ධානය උපදවාගෙන වාසය කරනවා. යම් පිස්ස පේමා පේමං ජහයති තම් පිස්ස තස්මින් සමේන හෝති. අන්න ඒ පළවෙනි ධානය උපදවාගෙන වාසය කරද්දී ප්‍රේමයෙන් ප්‍රේමය උපදිනවා කියන කාරණාව නැහැ. අන්න පළවෙනි ධානින්දු නැත්තේ ප්‍රේමයෙන් ප්‍රේමය හට ගැනීම. ප්‍රේමයෙන් ද්වේෂය උපදිනවා කියන කාරණාව නැහැ. ද්වේෂයෙන් ප්‍රේමය උපදිනවා කියන කාරණාව නැහැ. ද්වේෂයෙන් ද්වේෂය උපදිනවා කියන කාරණාව නැහැ. එහෙනම් කාමයන්ගෙන් වෙන් වුණාට පස්සේ ඒ ටික නැහැ. කාමයක් එක්කයි ඒ ටික තියෙන්නේ. අද සමාජයේ ගත්තොත් අපි කැමති යම් කිසි කෙනෙක් ඉන්නවා නේ. දැන් අපි කාටත් එහෙම ඉන්න ඕනේ කැමති අය. ඒ කැමති කෙනා මුල් කරගෙන අපි තවත් යම් කිසි කෙනෙක්ට අපේ කැමැත්ත ප්‍රකාශ කරනකොට අපිට ප්‍රේමයෙන් ප්‍රේමිය උපදිනවා. කැමති කෙනා කරේ යම් කිසි කෙනෙක් විවේචනය කරනකොට ප්‍රේමයෙන් ද්වේෂය උපදිනවා. තමන්ට මොනවා හරි කාරණාවක් එක්ක අකමැති කෙනෙක් ඉන්නවා. එහෙම ඉන්නෝනේ අපිට නේද අකමැති අය. ඒ අකමැති කෙනා කෙරෙහි යම් කිසි කෙනෙක් කැමැත්ත ප්‍රකාශ කරනකොට ද්වේෂයෙන් ද්වේෂය උපදිනවා. අකමැති කෙනා කෙරෙහි යම් කිසි කෙනෙක් අකමැත්ත ප්‍රකාශ කරනකොට ද්වේෂයෙන් ප්‍රේමය උපදිනවා. දැන් එතකොට මේ සියල්ලක්ම අයිති වෙන්නේ මොකද වචන? කාමයට නේද? ඔන්න කාමයට තමයි. කාමයටයි. හොඳට තේරුම් ගන්න, අපට යම් පුද්ගලයෙක් පිළිබඳව ප්‍රේමයක්, ද්වේෂයක්, ගැටීමක් හෝ අකමැත්තක් මොනවාම හෝ කාරණාවක් උපදිනවා නම් ඒ උපදින කුමක් නිසාද? ද්වේෂය නිසාමයි. එතකොට එහෙනම් ද්වේෂය කියන කාරණාවත් අකුසලයට අයිති, කාමයන්ට අයිති. එතකොට එහෙනම් ඇත්තටම දැන් මං කාත් එක හරි ගැටෙනව නම් ගැටෙන්නේ එක්කෝ මම කැමති, කාම කියන්නේ කැමති කියන එක, මම කැමති දේ වෙන්නේ නැති වෙනකොටත් ගැටෙනවා, මම අකමැති දේ වෙනකොටත් ගැටෙනවා. මොකද්ද? මම කැමති දේ නොවෙනකොට ගැටෙනවා, මම අකමැති දේ වෙනකොට ගැටෙනවා. එහෙනම් මේ දෙක සම්බන්ධයි, කාමයයි ද්වේෂයයි එකට යන්නේ. එතකොට එහෙනම් කාමයන් තුලම තියෙන එක. එහෙනම් හොඳට තේරුම් ගන්න, අපිට යම් කිසි විදියකට සමාජයේ ජීවත් වෙනකොට මොනවම හෝ කාරණාවක් එක්ක අනිෂ්ඨ අකාන්ත අමනාප හරි ඉෂ්ඨකාන්ත මනාප හරි දෙයක් උපදිනවා නම් ඒ උපදින්නේ කාමයක් එක්ක. ඉතින් පින්වතුනි, සමාජයේ අපිට ජීවත් නොවී ඉන්න පුළුවන්ද? බෑ. සමාජයෙන් වෙන් වෙලා අපි කාටවත් ජීවත් වෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ අපි සමාජානුයෝජනය වෙලා ඉන්නේ, සමාජයත් එක්ක සංයුක්තයි, එකතු වෙලා ඉන්නේ. සමාජයෙන් විමුක්ත වෙන්න බෑ. අපි හිතමු සමාජයෙන් ඒ ඕනේ නැහැ කියලා ඝන කැලෑවක හුදකලාව ඉන්න පුළුවන්ද? බෑ. ඒ ගමට ආහාර හොයාගෙන හරි එන්න වෙනවනේ. දැන් අපි කොහොමද භික්ෂුවක් වෙනවා? මේ භික්ෂුව සමස්ත සමාජයේ එපා කියලා මේ බැහැර වෙන හුදකලා වනගත වෙනවා. හැබැයි මේ භික්ෂුවට දානි වුණා වෙන්නේ නැද්ද? වුණා වෙනවා. ලෙඩ දුක් හැදෙන්නේ නැද්ද? හැදෙන වාසනීපකම් ඇති වෙනවා. එතකොට සමාජයත් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. එතකොට සමාජයේ විවිධ අය ඉන්නවා. අන්නේ විවිධත්වයේ මත එක්කෝ ප්‍රේමණීය විදියට සමීප වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් දේශ සාගතාත්මකව ප්‍රතික්ෂේපිත වෙන්න පුළුවන්. එහෙනම් හිතන පින්වතුනේ, පින්වත් පැවිද්දන්ටත් වඩා මේ අපි සාකච්ඡාවට සම්බන්ධ වෙන පින්වත් ඔබ, ගෙදරස් කියන්නේ සමාජයක්, පාසල, පොදුවේ මුළු මහත් සමාජයත් එක්කම මේ විවිධ විදියට ප්‍රේමයෙන් ප්‍රේමය, ප්‍රේමයෙන් ද්වේෂය, ද්වේෂයෙන් ප්‍රේමය, ද්වේෂයෙන් ද්වේෂය හට ගන්න විදියටමයි ඉන්නේ. කාමයේ ඉක්මවපු පළවෙනි ධානයේ නොයනවනම් ඔය හතරම ඇති වෙනවා. යස්මින් වික්කවේ සමේ මහණෙනි, යම් සමයක විතක්ක විචාරාණං උපසමා, විතක්ක විචාර දුරු කරලා දෙවෙනි ධානයේ උපදව ගන්නවා. දෙවෙනි ධානයේ උපදව ගත්තට පස්සෙත් අර ප්‍රේමයෙන් ප්‍රේමය උපදින එකක් නැහැ, ප්‍රේමයෙන් ද්වේෂය උපදින එකක් නැහැ, ද්වේෂයෙන් ප්‍රේමය උපදින එකක් නැහැ, ද්වේෂයෙන් ද්වේෂය උපදින එකක් නැහැ. ඒ විදිහට තුන්වෙනි ධානයක් හතරවෙනි ධානයක් උපදවා ගත්තමත් මේ ප්‍රේමයෙන් ප්‍රේමය උපදින එකක්, ප්‍රේමයෙන් ද්වේෂය උපදින එකක්, ද්වේෂයෙන් ප්‍රේමය උපදින එකක්, ද්වේෂයෙන් ද්වේෂය උපදින එකක් එන්නේ නැහැ. හරි. ඔන්න මම ටික වෙලාවක් කතා කරා. මේ ඉතුරු ටික කරන්න කලින් අපිට මොනවා හරි කතා කරන්න තියෙනවා නම්, අදහස් එකතු කරන්න තියෙනවා නම් අදහස් එකතු කරමු අපි. තෙරුවන් සරණයි. අපි ඊට පස්සේ
ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. කතා කරන්නද?
හොඳයි, කතා කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, දැන් පළවෙනි ධ්‍යානය කිව්වහම විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතානි. එතකොට ස්වාමීන් වහන්ස, භාවනාවක් නොකර අපි සාමාන්‍ය ජීවිතේදී මගේ පළවෙනි ප්‍රශ්නය සාමාන්‍ය ජීවිතේ වැඩ කරනකොට මම සිහියක් පවත්වනවා නම් එතකොට ඒ පළවෙනි ධ්‍යානයේ ඉන්න අවස්ථාව ඉඩ තියෙනව නේද සමින්හංස?
සිහියක් පවත්වනවා කියලා කියන්නේ දැන් ඔව් අපිට සමහර වෙලාවටම ධ්‍යාන සමාපත්තිය කියන තැනම අපිට එහෙම නිශ්චිත වශයෙන්ම කතා කරන්න කියන අමාරුයි. අපිට ධ්‍යාන පළවෙනි දැන් විතක් දැන් පළවෙනි ධ්‍යානයේ පිළිබඳව කතා කරනකොට පළවෙනි ධ්‍යානයේදී කියන්නේ
අවසරයි සවිනාංශ. දැන් අපි මම නිකන් උදාහරණයකට කිව්ව සවිනාංශ, මම ක්ලේශයක් හඳුර ගන්න වෙලාවට ඒක අරගෙන විදර්ශනා කරන වෙලාවට සවිනාංශ විතක ਵਿਚාර දෙක තියෙනවනේ සවිනාංශ. එතකොට මම අර භාවනා කරන මොහොතක් නෙමෙයි ඒ වෙලාවේදී. එතකොට
අන්න එතකොට අම්මා දැන් අපි ධානය කියන මේ ප්‍රශ්නේ හරිම ලස්සනයි. හරි වටිනවා. එතෙන්දී ආම පුංචි විකල්පයක් අපිට භාවිත කරන්න පුළුවන්. අපි සමාපatti කියන කාරණේ අපි පැත්තකින් තියමු. නමුත් අපිට පුළුවන්කමක් තියෙනවා නම් යෙදෙන කාරණේ විචක්ෂණයක් කරන්න පුළුවන් නම් අන්න වටිනවා. අන්න ඒක හරි වටිනවා. දැන් අපි හැමෝටම අර අපි අර ධ්‍යාන සමාපatti කියන කාරණාවන් වලටම යන්න ඒ දෙකින් කෙනාගේ දක්ෂතා එහා මෙහා අඩු වැඩි වෙන්න පුළුවන් අම්මා. නමුත් අපිට පුළුවන් නම් අපි දැන් අපිට මේ ඉන්න හැමෝමම කාලාන්තරයක් තිස්සේ බණ අහන ඊටපස්සේ ධර්මයට කැමති එහෙම අයනේ. ඉතින් ඒ අයට ඔන්න දැන් මේ වෙලාවට දැන් යම් අපි හිතමු යම් යම් අරමුණු වෙනවනේ, ප්‍රේමණීය කාරණා හිත කැමති දේවල් එනවා, නැත්නම් ගැටෙන කාරණා ඉන්න පුළුවන්. ඉතින් අර දෛනික කටයුතු කරන අතරතුරේදී අපිට විචක්ෂණයක් කරන්න පුළුවන් නම්, සිහියක් පවත්වන්න පුළුවන් නම්, වැටහීම් සහගත අන්න එතකොට අපිට පළවෙනි ධානයෙන් නොමැති වුණත් මෙන්න මේ මේ මේවට ඇලෙන ගැටෙන දැන් මේ වැඩිම අම්මා මේක කියන්නේ ප්‍රේමයයි ද්වේෂයයි කියන දේ යමක් එක්ක ඇලෙන ගතිය, යමක් එක්ක ගැටෙන ගතියනේ. සරලව ගත්තොත් යමක් එක්ක ඇලෙන ගතියයි යමක් එක්ක ගැටෙන ගතියයි. යමක් කියලා ගත්ත එකේම වැරද්ද දකිනකොට ඇලෙන්න ගැටෙන කාරණා ඉස්මතු වෙන්නේ නැහැ. අන්න ඒකට අපි සිහියක් පවත්වන එක ගොඩාක් වටිනවා. අර සිහිය කියලා කියන්නේ සාමාන්‍ය ලෝක මට්ටමින් සිහියක් පැවැත්වුවත් ඒකත් උපකාරයි. හැබැයි දැන් අපි ධර්මයක් අහන අයනේ, ප්‍රතිපදාවක් හුරු කරන අයනේ. අන්නේ අහපු ධර්මයට අනුරූපව අර යෙදෙන කාරණාව විමසීම තුළ අර ඇලි යමක් කියලා ගන්න එකේම වැරද්ද දකින්න යොමු වෙන තැනදී අර ප්‍රේමයෙන් ප්‍රේමය, ප්‍රේමයෙන් ද්වේෂය, ද්වේෂයෙන් ප්‍රේමය, ද්වේෂයෙන් ද්වේෂයට ඉන්න ඉඩකඩ අඩු වෙනවා. ඔව් හේතුව මොකද? යමක් කියලා ගත්ත තැනනේ ඇලීමක් හරි ගැටීමක් හරි මතු වෙන්නේ නේද අම්මා?
එතනම වැරද්ද දැක්කහම සවින්හංස අපි එතනින් මිදෙනවනේ විදක්ෂණය කරද්දි. එතකොට විදක්ෂණය කරනවා කියන්නේ මා සවින්හංස විතක ਵਿਚාර දෙකත් එක්කලානේ මම දන්න ධර්ම කරුණු අනුව සවින්හංස ඒක කෙරෙන්නේ නේ.
හරියට හරි. ඒතර කාමයට ඊට පස්සේ අකුසලෙට ඉඩ ඉන්නේ නෑ අම්මා. ඒක අර සමාපත්තිය කියන කාරණේ නෙමෙයි මං කියන්නේ. නමුත් මේක ඊටාම වැදගත්. මේ අම්ම දැන් ඔය කියන යෝජනාව නැත්තම් සමහර කෙනෙක් මන්දෝත්සාහී වෙන්න පුළුවන්. මොකද්ද? අනේ අපිට ධානය නෑනේ. අයියෝ. එහෙම කියලා නිකන් මන්දෝත්සාහී වෙන්න පුළුවන් නේ. මේ දැන්
මට ඒක ආපු නිසා තමයි සවිනාස ප්‍රශ්න කළේ. මොකද දැන් අර අපි එක තැනකට ඉඳලා කෙරෙන එකක් දැන් අපිට සාමාන්‍ය ජීවිතේදී අපිට අපේ සිහිය පවත්වමින් මේ දැක්ම කරා යන්න සයිනස පුංචි උත්සාහයක යෙදෙනවනේ. එතකොට
සුනන්ද මහත්තයා ස්ක්‍රීන් එකේ මොකක් හරි යනවා වගේ කරන්න. හරි. ඒක හොඳයි අම. ඒකේ යෝජනාව ගොඩාක් වටිනවා. මේ ඒ අදහස ඉතාම වටින කාරණයක්. මොකද දැන් අපි අර විචක්ෂණයක් මේ ඉස්මතු වෙනකොට දැන් අර යමක් කියලා යමක් දෙයක් කියලා ගත්ත එක යමක් දෙයක් වෙන්නේම නොදන්නාකම නිසානේ. අවිද්‍යාව නිසානේ. හරි. එතකොට යම් විචක්ෂණයක් යෙදෙනකොට අරකට අවස්ථාව ලැබෙන්නේ නැහැ නැතිලා යනවා. ඔව්. ඉතින් ඒක ගොඩක් වටිනවා. නැත්තම් අපි දැන් මේක මේ අවධාරණය කරලා මම සිහිපත් කළේ අපි යම් කිසි උත්සාහයක නොඉන්නකොට, ඒ කියන්නේ අපිටම යම් යම් කාරණාවක් විචක්ෂණයක නැති හැම අවස්ථාවකදීම මේ හතරෙන් එකක තමයි අපි උපදිනවා කියලා නේ කියන්නේ.
අපිට ගැළවීමක් නැහැ. ඒකට හිතෙනවා.
හරියට හරි. ගැළවීමක් නැහැ කියන කාරණේ ඔළුවට එනවනේ. ඇත්තටම ඔව්. විචක්ෂණයක් නොවන හැම අවස්ථාවකම ප්‍රේමයෙන් ප්‍රේමයේ, ප්‍රේමයෙන් දේශයේ, දේශයෙන් ප්‍රේමයේ, දේශයෙන් දේශයේ. ඔයින් එක තමයි අපි ඉන්නේ. උපදිනවා කියලා නේ කියන්නේ. නේ. ඔව්. ඒ අදහස ගොඩාක් වටිනවා.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි ඒ ක්ලේශය දකිනකොටම එතන යෙදෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් ධර්මය අපේ පැත්තට ඇවිල්ලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒකම නේද ප්‍රඥාව කියන්නේ ස්වාමීන් වහන්සේ.
හරියට හරි. ඔව්. යෙදෙන කාරණයේ පිළිබඳව බාහිරින් දැන් අපි හිතන විදියට අපි හිතාගෙන යන විදියට ප්‍රේමය ද්වේෂය තමයි හටගන්නේ. හැබැයි බාහිරින් වුණ ක්‍රමයක් ඇහෙනවා. ඒ ඇහෙන විදියට හිතාගෙන යනකොට ප්‍රඥාව උපදිනවා. ඒතකොට ප්‍රඥාව භාවිත වෙනවා. මෙතෙක් අපි හිත, ඒ කියන්නේ මේ හිතන්න එපා කියන එක නෙවෙයි. අපි හිතාගෙන ගියපු විදියට වෙන උනේ ප්‍රේමය ද්වේෂය හටගන්නේ. හැබැයි හිතන එක නතර කරන්නේ බාහිරින් ඇහිච්ච විදියට හිතාගෙන යනවා. අන්නේ බාහිරෙන් ඇහිච්ච බාහිරෙන් කියලා දෙන ක්‍රමයකට අනුරූපව හිතාගෙන යනකොට අන්න ඒක ප්‍රඥාවට ආහාරයක් බවට පත් වෙනවා. ඒක ප්‍රඥාව උපදින හේතුවක්. එතකොට මේ ඇලීම් ගැටීම් කියන කාරණාවට ඉඩ හැදෙන්නේ නැහැ.
බොහොම පින් සවිනාස තේරුවන් සරණයි. සියලු දෙනාටම තේරුවන්.
මේ ප්‍රශ්නේ ගොඩක් වටිනවා. බොහොම හොඳයි ප්‍රශ්නේ. නැත්තං අනේ අපෝයි කියලා මන් දෝත්සාහ වෙනවා. අපිට ධ්‍යාන නැහැනේ. අයිසවානං කය අනාසවං චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයන් අවිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. ඔන්න මේ ටික හොඳට අහගන්න හොඳේ. හොඳට අවධානෙන් අහගන්න, අවධාරණය කරලා. යම්කිසි භික්ෂුවක් ආශ්‍රව ෂය කරලා චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය උපදවාගෙන වාසය කරලා ඉන්නවා. යම් පිස්ස පේමා පේමං ජායති තම් පිස්ස පහීනං හෝති. මේ පහීනං හෝති කියලා කියන්නේ උච්චින්න මූලං තාලවත්තු කතං අනභාව කතං ආයතින් අනුපාද ධම්මං. ඔන්න යම් කිසි භික්ෂුවක් ඉන්නවා. මේ රහතන් වහන්සේ ගැන කතා කරන්නේ. ආශ්‍රව ෂය කරලා ආශ්‍රව එකක් කත්නේ චේතෝ විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි උපදවගෙන වාසය කරලා ඉන්නවා රහතන් වහන්සේ. යම්පිස පේමං පේමා ජායති තම්පිස පහිනං හෝති. අන්නේ රහතන් වහන්සේට ප්‍රේමයෙන් ප්‍රේමය හටගන්නවා. තම්පිස පහිනං හෝති තම් අපි අස්ස පහිනං හෝති. එය ඔහුට ප්‍රහීන වෙලා උච්චින්න මූලං මුලින්ම උදුරලා දාන තාලවත්තු කතං තල් ගහක කරටිය කඩලා දාපු වගේ ආයි හටගන්නේ නැහැ. අනභාවකත නැවත පැවැත්මකට එන්නේ නැහැ. ආයිතින් අනුප්පාද ධම්ම මැත්තේහි න උප්පාද ධම්මං. හට නොගන්න ස්වභාවයක් තියෙන්නේ. මැත්තේහි හට නොගන්න ස්වභාවයක් තියෙන්නේ. ප්‍රේමෙන් ප්‍රේමී උපදනවා කියන කාරණාව ප්‍රහීනයි. සීන්දීලා සම්පූර්ණයෙන් නැතිලා නැවත උපදින ස්වභාවයට පත් වෙන්නේ නැහැ. රහත් වුණාට පස්සේ මොකද වෙන්නේ? ප්‍රේමෙන් ප්‍රේමයේ උපදිනවා කියන එක වෙන්නේ නැහැ. ධානයන් තුල වාසය කරද්දී තමයි ඒක නැති වෙන්නේ. එතකොට කාමයන් එක්ක ඉද්දී තියෙන්නේ. එහෙනම් එතකොට එහෙනම් බලන්න අපි සමාජයේ ජීවත් වෙද්දී අපට ඒ කරුණු එනව නම් අපි ඒ තුල මොන විදියකට හිතුවත් අපි කාමයන්ට ගිජු වෙලා ඉන්නේ. අපට අකමැති මොනවම හරි කාරණාවක් එක්ක යමෙක්ට අකමැති භාවයක් ප්‍රකට වෙනවා නම් යමෙක් කැමති භාවයක් ප්‍රකට වෙනවා නම් ඒ කරුණු තුලින් ප්‍රකට වෙන්නේ කාමයන් කියන එකක්මයි. ඊළඟට යෝපිස්ස ප්‍රේමා දෝසෝ ජායති. ප්‍රේමයෙන් ද්වේෂය උපදිනවා කියන එකත් සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා. නැවත හටගන්නේ නැහැ. ද්වේෂයෙන් ද්වේෂය උපදින එකත් ද්වේෂයෙන් සමායන, ද්වේෂයෙන් ප්‍රේමය උපදින එකත් ද්වේෂයෙන් ද්වේෂය උපදින එකත් මේ සියල්ලක්ම අරහත්ත්වයට එක්ක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. එතකොට එහෙනම් ඒවා කාමයෙන් වෙන් වෙනකොට ඉන්නේ නැහැ. කාමයට ගිජු වෙලා ඉද්දී ඒ කාරණා තමයි ඉස්මතු වෙලා ඉන්නේ. දැන් ඔය ටිකෙන් විග්‍රහ කරලා පෙන්නවා ප්‍රේමයෙන් ප්‍රේමය උපදින එකත්, ප්‍රේමයෙන් ද්වේෂය උපදින එකත්, ද්වේෂයෙන් ද්වේෂය ප්‍රේමය උපදින එකත්, ද්වේෂයෙන් ද්වේෂය උපදින එකත්. ඔන්න ඊළඟ වාක්‍ය හරි ලස්සනයි. ඒවා පවතින විදියත් නොපවතින විදියත් සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන විදියත් කියන කාරණා පැහැදිලි කරලා පෙන්නනවා. ඒ වාක්‍ය හොඳට අයි කියව ගන්න. ඒවා පවතින විදියක් මොනවද? පවතින විදිය පවතින්නේ පවතින්නේ අර හතර. ප්‍රේමයෙන් ප්‍රේමය, ප්‍රේමයෙන් ද්වේෂය, ද්වේෂයෙන් ප්‍රේමය, ද්වේෂයෙන් ද්වේෂය. ඔන්න පවතින විදිය. නොපවතින විදිය පළවෙනි ධානයේ, දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ, හතරවෙනි ධානයේ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන්නේ කොහොමද? අරහත්ත්වය, රහත් වීමත් එක්ක. මතකයිනේ කරුණු තුන? පවතින විදිය ප්‍රේමයෙන් ප්‍රේමය, ප්‍රේමයෙන් දේශය, ද්වේෂයෙන් ප්‍රේමය, ද්වේෂයෙන් දේශය. නොපවතින විදිය පළවෙනි ධානයේ, දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ, හතරවෙනි ධානයේ සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ කොහොමද? රහත් වීමත් එක්ක. ඔන්න ඔය ටික හොඳට මතක තියාගන්න. පැහැදිලිනේ කරුණු ටිකනේ? හරි. ඔන්න එහෙම කිව්වට පස්සේ අයං උච්චති වික්කවේ වික්ඛු. මහණෙනි මෙන්න මේ විදිහට වික්ෂූන්, ඒ කියන්නේ රහත් වුණ වික්ෂුව. ඔන්න ඊළඟට සූත්‍රේ දැන් මෙච්චර වෙලා කිව්වේ මොනවද? නොපවතින විදිය. අර කරුණු හතර පවතින විදිය කිව්වා. ඊළඟට නොපවතින විදිය ධ්‍යාන හතරත් එක්ක කිව්වා. ඊට පස්සේ කිව්වා ඒ කියන්නේ දැන් නොපවතින විදිය කිව්වට ආපහු ඇති වෙන්න පුළුවන්. ඒ ධ්‍යාන නැති වෙනකොට නැති ආපහු අරහතරනේනේ. සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනේදී. නේද? ධ්‍යාන තිබුණට ධ්‍යාන පිරිහෙනකොට ආයි හට ගන්නවා. සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන්නේ රහත් වෙච්චේ. ඔන්න ඔය විදිහට සූත්‍රය ගලාගෙන ඇවිල්ලා ඔන්න ඊළඟට පෙන්නනවා රහත් වෙච්ච භික්ෂුවගේ ගැන. ඒ ටික හොඳට මතක තියාගන්න. රහත්ත්‍ය භික්ෂුවක ගැන තමයි මේ කතා කරන්නේ. නේවුස්සිනේති නප්පටිසේ සෙන්ති න ධූපායති න පජ්ජලති න අපජ්ජායති. ඔන්න දැන් රහතන් වහන්සේගේ ස්වභාවය. ඔන්න කවුරු හරි රහත් වුණා නම් ඒ රහතන් වහන්සේගේ ස්වභාවය ගැන කතා කරනවා. කොහොමද? උස්සිනේති. ඒ කියන්නේ ඉස්මතු වීම, ප්‍රකට වීම. නප්පටිසෙන්ති. ඒ කියන්නේ විරුද්ධත්වයක් එක්ක, අකමැති කාරණාවක් එක්ක එකතු වීමක් වෙන්නේ නැහැ. අකමැති දෙයක ජීවත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අකමැති බවක් යෙදෙන්නේ නැහැ. න දුහපායති. දුම් දාන්නේ නැහැ. න පජ්ජලති. දැල්වෙන්නේ නැහැ. නෑ අපජ්ජායති. මෙනෙහි කිරීම නෑ. ඒ කියන්නේ රහතන් වහන්සේට හිත හිතා ඉන්න ගතියක් නෑ. දැන් මේ කාරණා ටික බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා. මොකද්ද? රහතන් වහන්සේට ඉස්මතු වීම නෑ කියලා කියනවා. නෑ උස්සිනේ. නෑ රහතන් වහන්සේට ඉස්මතු වීම නෑ. ඇයි යමක් එක්කනේ ඉස්මතු වෙන්නේ? නප්පටිසෙන්ති. ඒ කියන්නේ විරුද්ධත්වයක්. යමක් තිබුණොත් ඒකත් එක්ක විරුද්ධ වෙන්න පුළුවන්. න දුපාය. යමක් තිබුණොත් ඒකත් එක්ක නේ දුම් දාන්නේ. එහෙම යමක් එක්ක කතාවක් නෑ දුම් දාන්නේ. න පජ්ජරිති. දැල්වෙන්න නම් යමක් තියෙන්නෙපෑයි. හැබැයි රහතන් වහන්සේ දැන් දැල්වෙන්නේ නෑ. න අපජ්ජායති. මෙනෙහි කරන්න නම් යමක් එක්ක ඉන්නෙපෑයි. හැබැයි රහතන් වහන්සේට එහෙම එකක් නෑ. රහතන් වහන්සේට ඉස්මතු වීම නෑ. විරුද්ධත්වයෙන් ප්‍රකාශ කරන්න අකරණ අකමැති කාරණා නෑ. දුම් දැමීම නෑ. න පජ්ජරිති. දැල්වෙන්නේ නෑ. න අපජ්ජායති. මෙනෙහි කිරීම නෑ රහතන් වහන්සේට. යමක් කියලා ඉස්මතු වුණොත් තමයි ওই කාරණා ඔක්කොම මතුවෙන්නේ. රහතන් වහන්සේට එහෙම කාරණා නැහැ. ඔන්න ඊළඟට පැහැදිලි කරනවා. පළවෙනියටම කිව්වා. ඔන්න ඊට පස්සේ විස්තර කරනවා. මේ පළවෙනියටම කිව්වා ඉස්මතු වීම ප්‍රකට වීම නැහැ කියලා. එතනදී ඉස්සෙල්ලාම විග්‍රහ කරනවා ඉස්මතු වෙනවා කියන කාරණේ. දැන් රහතන් වහන්සේට ඉස්මතු වීම නැහැ කියලා නේ කියන්න ඕනේ. හැබැයි ඉස්මතු වීම නැහැ කියලා කියන්න නම් කියන්න වෙන්නේ ඉස්මතු වීමත් එක්ක. ඉස්මතු වීමක් නැහැ කියන්න වෙන්නේ සාපේක්ෂව. හොඳයි කියලා කියන්න වෙන්නේ නරකකට සාපේක්ෂව. දැන් රහතන් වහන්සේට ඉස්මතු වීම නැහැ කියලා කියද්දී ඉස්මතු වීම මොකක්ද කියලා කියන්න වෙනවා. කතංච භික්කවේ භික්ඛු උස්සිනේ. ඉස්මතු වෙනවා කියන්නේ මොකක්ද? අන්න ඉද භික්කවේ භික්ඛෝ රූපං අත්තතෝ සමනුපස්සති. මහණෙනි මෙහිලා භික්ෂුව රූපය ස්වરૂපේ අල්වා ගැනීම වශයෙන් දකි. රූපවන්තං වා අත්තාන ස්වરૂපවත් වූ අල්වා ගැනීමක් වේ. අත්තනිවා රූපං අල්වා ගැනීමෙහි ස්වરૂපය වේ. රූපස්මින් වා අත්තාන ස්වરૂපයෙහි අල්වා ගැනීම වේ. ඔය විදිහට වේදනං අත්තතෝ සමනුපස්සති. වේදනාවන්තං වාත්තානං අත්තනිවා වේදනං. වේදනාය වාත්තානං සංඤං අත්තතෝ සමනුපස්සති. සංඤාවන්තං වාත්තානං අත්තනිවා සංඤං. සංඤාය වාත්තානං සංඛාරේ වාත්තතෝ සමනුපස්සති. සංඛාරවන්තං වාත්තානං අත්තනිවා සංඛාරේ. සංඛාරේසු වාත්තානං විඥානං අත්තතෝ සමනුපස්සති. විඥානවත්තං වාත්තානං අත්තනිවා විඥානං. විඥානස්මින් වා අත්තානං. මේ පෙන්වන්නේ මොකද්ද? සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨි කියල කියන්නේ සක්කාය කියල කියන්නේ ස්වකීයත්වය. දිට්ඨි කියන්නේ දැක්ම. තමන්ගේ ආවේනික දැක්මකින් යුක්ත, තමන් කොටු කරගත්ත රාමුවකින් යුක්ත දැක්මක් තමයි යාට තියෙන්නේ. තමන්ට කොටු වෙච්ච කාරණායික දැක්ම, තමන්ට ආවේනික ලක්ෂණත් එක්ක දැක්මක් තමයි යාට තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රකට වෙනවා. ඒ කියන්නේ තමන්ට ආවේනික දැක්මක් එක කොටු වෙලා තිනවා කියලා කියන්නේ ඒක ප්‍රකට වෙනවා. ඉස්මතු වෙනවා කියලා කියන්නේ මොකක්ද? මොනවා හරි ස්වરૂපයක් අල්ලගෙන, මොනවා හරි විදීමක් අල්ලගෙන ඒක එක්ක වාසය කරන එක. ඒක එක්කමම ඉන්නවා. මොනවා හරි ස්වરૂපයක් විඳීම, හඳුන ගැනීම, සකස් වීම, දැන ගැනීම අල්ලගෙන ඒක එක්ක වාසය කරන ගතිය. අපි තව ගත්තොත් එහෙම තමන්ගේ අදහස් එක්ක. ඒ අදහසට මොන සාධාරණ මොනවා හරි තමන්ගේ අදහස් එක්ක සාධාරණ හරි අසාධාරණ හරි කරුණු එක්ක හරි ඒ අදහසත් එක්ක වේදනාව විඥානය කියන මොනම හෝ කාරණාවක් එක්ක ඉස්මතු වෙනවා. දැන් තමන්ගේ අදහස ක්‍රියාත්මක වෙනවා කියලා කියනකොටම තමන්ගේ අදහසින් වචනයක් ක්‍රියාත්මක වෙනවා කියනකොට අපි හැමෝගෙම කැමැත්ත තියෙන්නේ තමන්ගේ අදහස, තමන්ගේ සිතුවිල්ල තමන්ට හරි හොඳයි, හරි යහපත් කියන කාරණා කරන්නත් අයහපත් වැරදි කියන කරුණු නොකරන්නනේ. මෙන්න මේවා එක්ක ඉස්මතු වී එන්නේ සක්කාය දිට්ඨියමයි. මමත්තය මමායනේ ලෝකයේ යෙදෙන්නේ ස්වરૂපය. ලෝකයේ යෙදෙන්නේ කොහොමද? ස්වરૂපයක් විඳීමක්, හඳුන ගැනීමක්, සකස් වීමක්, දැන ගැනීමක් එක්ක. ලෝකයේ යෙදෙන මෙන්න මේ කාරණාව ප්‍රකට වෙනවා. හරි වෙනවා. මම කියන කෙනත් එක ඉස්මතු වෙද්දී. ඇත්ත දැනි ගැනීමෙන් අතහැරීමක් කියන පැත්තකට නෙවෙයි යොමු වෙන්නේ. ඒ කරුණත් එක්ක මම ඉන්නවා. මම ඉස්මතු වෙනවා. මෙතනදී අපට ගොරෝසු මට්ටමින් තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි අපේ අදහස්, අපේ මතවාද, අපේ සිතුවිලි හරි වැරදි කියන කාරණා එක්ක කටයුතු කරන්න අපි දඟලන දඟලිල්ලේදී මොකද වෙන්නේ? අපට අර මමායනේ කියන කාරණාවේ ඉස්මතු වීම හොඳට තියෙනවා. එතකොට ඒකත් එක්ක සක්කාය දිට්ඨිය හොඳට වර්ධනය වෙනවා. ඔන්න සක්කාය දිට්ඨිය හොඳටම වර්ධනය වෙනවා. ඔන්න දැන් අර කලින් අම්ම කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවනේ. අන්න ඒකට අවශ්‍ය උත්තරේ ඊළඟට තියෙනවා. ඔන්න සක්කාය දිට්ඨිය කියන්නේ මගේ අදහස එක්ක ඉන්නකොටනේ. අපට සිහියක් පිහිටපු ගමන්. අර අම්ම මේ කලින් කිව්වේ සිහියක් කියලා. අපට සිහියක් පිහිටව ගමන් එකයි. නැත්නම් කල්යාණ මිත්‍රයෙකුගේ ගුරුවරයෙකුගේ වචනයට අවනතු වුණ ගමන් දෙකයි. අන්න එයාට අර තමන්ගේ අදහස කියන කාරණාව, තමන්ගේ සිතුවිලි ක්‍රියාත්මක වෙනවා කියන කාරණාවට ඉඩ එන්න ඉඩ නැතිලා යනවා. අන්න හරි ලස්සනයිනේ. අපිට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන සමාපatti බැරි වෙයි. හැබැයි සිහියක් පිහිටපු ගමන්, අර වැටහීමත් එක්ක සිහියක් පිහිටපු ගමන්, නැත්නම් කල්යාණ මිත්‍රයෙක්ගේ ගුරුවරයෙක්ගේ වචනයට අවනත වුණ ගමන්. කල්යාණ මිත්‍රයා ගුරුවරයාද කියලා දෙන ක්‍රමයක් නේ. ඒ ක්‍රමය භාවිත වෙනවා කියන්නේ සිහිය පිහිටවනවා කියන එකම තමයි තවත් විදියකට. ඔන්න කරුණු දෙකක් තියෙනවා. මොකද සිහියක් පිහිටපු ගමන් ඊළඟ කල්යාණ මිත්‍රයෙක්ගේ ගුරුවරයෙක්ගේ වචනයට අවනත වුණ ගමන් අන්න යාට අර තමන්ගේ අදහස කියන කාරණාව ඒ කරුණු දෙක හොඳට ඉස්මතු කරගන්න. තමන්ගේ සිතුවිලි ක්‍රියාත්මක වෙනවා කියන කාරණාවට එන්න ඉඩ නැති වෙලා යනවා. අන්න එතකොට උස්සිනේති ඉස්මතු වෙනවා කියන කාරණාව ඉක්ම වෙනවා. නැත්නම් වෙන්නේ ඒ ඉස්මතු වීම පුන පුනා මමායනියත් එක්ක ඉස්මතු වෙවි තියෙනවා. මේක තමයි උසිනේති කියලා කියන්නේ. ඊළඟ එකක් කියලා අපි සාකච්ඡා කරමුනේ. ඊළඟට පැහැදිලි කරනවා න උසිනේති. ඉද වික්කවේ වික්කු රූපං අත්තෝ සමනුපස්සති. න රූපවන්තං ඉද වික්කවේ වික්කු න රූපං අත්තෝ සමනුපස්සති. න රූපවන්තං වාත්තානං න අත්තනිවා රූපං න රූපස්මින් වාත්තානං. ඒ කියන්නේ ස්වરૂපයක් අල්ලගෙන ඒක එක්ක වාසය කරන ස්වභාවයක් එන්නේ නැහැ. ඒක ඇත්තයි කියලා ඒක එක්ක ජීවත් වීමක් එන්නේ නැහැ. එහෙනම් මෙයාගේ යොමු වීම තියෙන්නේ සක්කාය නිරෝධයේ පැත්තට. සක්කාය නිරෝධයට යොමු වෙන ප්‍රතිපදාවකයි වාසය කරන්නේ. නැත්නම් සක්කාය නිරෝධයට පත්තුණු කෙනෙක් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වූ කෙනෙකුටත් සිහිය නොවන ඉස්මතු වී අන්න සක්කාය දිට්ඨිය ප්‍රහාණය වූ කෙනෙකුටත් සිහිය නොවන ඉස්මතු වීම සහ කල්යාණ මිත්‍රයෙකුට ගුරුවරයෙකුට අනුව කටයුතු කිරීම කියන මෙන්න මේ කරුණුත් එක්ක අර මමත්වයේ තුල සාධාරණීකරණය වෙන කාරණාවන් වලට එන්නේ ඉඩක් නැහැ. අන්න කරුණු දෙක මතකයිද? සිහිය නුවණ ඉස්මතු වීම. අර සිහිය තනින් තනි සිහිය නෙවෙයි, සිහිය නුවණ ඉස්මතු වීම සහ කල්යාණ මිත්‍රයෙකුට නැත්නම් ගුරුවරයෙකුට අනුව කටයුතු කිරීම වෙන්න මේ කරුණුත් එක්ක මමත්වයේ තුල සාධාරණීකරණය වෙන කාරණාවන් වලට ඉන්න ඉඩක් නැහැ. අපි ලෝකේ මොනවම හෝ හරි කියලා කුටු කරගත්තේ. මම මෙහෙම ඉන්නවා කියලා කුටු කරගත්තේ. මම මේ විදිහට කටයුතු කරනවා කියලා කුටු කරගත්තේ. තමන්ගේ සිතිවිලිත් එක්ක. තමන්ගේ අදහස් එක්ක. ඒක ඇත්තයි කියලා ගැනීමත් එක්ක. ඒක සත්‍යයි කියලා ගැනීමත් එක්ක. ඒ කියන්නේ නිත්‍ය බව ආරෝපණය වීමත් එක්ක. අද ගොඩක් දුරට සමාජයේ ගත්තට පස්සේ තමන්ට ආවේනික සිතුවිලි, තමන්ට ආවේනික ප්‍රතිපත්ති. මම මේක මෙහෙමම කරනවා කියන කාරණාව. මට මේ විදියට රුචි නැහැ, අරුචි නැහැ කියන කාරණාව. මේ හැම එකකින්ම ඉස්මතු වෙන්නේ අර උස්සිනේතී කියන කාරණාව. මමත්වයේ ඉස්මතු වෙවි එනවා කියන කාරණාව. මම ස්වરૂපයකට විඳීමකට කොටු කරගෙන කොටු කරගත්ත කාරණාව ඇත්තයි කියලා ගත්තයි කියන එක. එතකොට අන්න ඒ කාරණාව ඉක්මවන ප්‍රතිපදාවකට යොමු වෙන්නේ කොහොමද? කල්යාණ මිත්‍රයෙක්ගේ වචනය අනුව කටයුතු කරන්න යොමු වීමත් එක්ක වගේම සිහිය ඉපදීම තුළින් ධර්ම විචක්ෂණයක් එක්ක අර කාරණාවලට ඉන්න ඉඩක්ම නැති වෙලා යනවා. යම් විදියකට එන්න පුළුවන්. හැබැයි එහෙම ආවට පස්සේ ඒවා ඒකාන්ත කරලා පවතින ඒවා වෙන්නේ නැහැ. මම මේ වගේ දෙයක් ආයි කරන්නේ නැහැ. මට මේ විදියට මෙහෙම ඉන්න බෑ කියලා තමන්ගේ කොටු කරගත්ත රාමු ටිකක් තියෙනවනේ. ආන්නේ කොටු කරගත්ත රාමු ඒකාන්ත වෙලා ස්වરૂපය ඇත්ත වෙලා ඒ ස්වરૂපය නිත්‍ය වෙලා එහෙම වෙන්න ගියාට පස්සේ කාමයන් තුළ ජීවත් වෙන විදියක්මයි විදියක්ම තමයි යෙදিলা තියෙන්නේ කියලා කියනවා. දැන් ඔන්න අපි කතා කරා මොනවද? පැවැත්ම. පැවැත්ම පැත්තෙන් ප්‍රේමයෙන් ප්‍රේමී, ප්‍රේමයෙන් දේශය, දේශයෙන් ප්‍රේමී, දේශයෙන් දේශය උපදින හැටි. නොපැවැත්ම. නොපැවැත්ම හැටියට පැහැදිලි කරා ධ්‍යාන හතර. ඊට පස්සේ ධ්‍යාන හතර කතා කරලා ඊට පස්සේ අපි කතා කරා ප්‍රහීනම වෙන්නේ කාටද? රහතන් වහන්සේට කියලා කිව්වා. ඊට පස්සේ රහතන් වහන්සේගේ ලක්ෂණ කිව්වා. ඒකේ කිව්වා උස්සිනේටි ඉස්මතු වෙන්නේ කොහොමද? න උස්සිනේටි ඉස්මතු නොවෙන්නේ කොහොමද කියලා. අන්න එතෙන්දී ඉස්මතු වීම නොවෙන්න නම් වැටහීම් සහගත සිහියක් භාවිත වීමයි කල්‍යාණ මිත්‍රයෙකුට යොමු වීමයි කියන කාරණාව මත ඉස්මතු වෙනවද නැද්ද එක කියන කාරණය ගැන කතා කරන්න පුළුවන්. හරි. බලමු මේ ටිකත් එක්ක ගැටලු තියෙනවා නම් අපි කතා කරමු. අදහස් තියෙනවා නම් එකතු කරමු.
නේද ස්වාමීන් වහන්සේ උපකාර වෙන්නේ ඒක මේක සාමාන්‍යයෙන් අපිට සාමාන්‍යයෙන් ගෙයියෙකුට විශේෂයෙන්ම පිළිවෙමට පහසු වෙන කාරණාව කියලා දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. තව ටිකක් පැහැදිලි කර දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඔබතුමා අහපු ප්‍රශ්නේ තුළම උත්තරය තියෙනවා. ඇත්තටම අපිට සති සම්පජඤ්ඤය පුරුදු කිරීමම තමයි කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් අපි සති සම්පජඤ්ඤ භාවනාව කරද්දී අපිට යෙදෙන කාරණාව අනිත්‍ය වශයෙන්, එහෙම නැත්නම් දුක් වශයෙන්, එහෙම නැත්නම් අනාත්ම වශයෙන් බලන්න පුළුවන්. දැන් අපිට යෙදෙන කාරණා අපිට පේනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්න. දැන් අපි ලෝකේ ජීවත් වෙනකොට ඇහැට රූපයක් පේනවා, කනට ශබ්දයක් ඇහෙනවා, නාසයට ගන්ධයක් දැනෙනවා, දිවට රසයක් දැනෙනවා, කයට පහසක් දැනෙනවා, ඉතින් අරමුණු හිතනවා. ඕවත් එක්කනේ අපි ජීවත් වෙන්නේ. යන්න එතකොට අපි අර අර කාරණා පැත්තට යනවා. ඒ කියන්නේ ඇලීම පැත්තට හරි ගැටි කැමති නම් ඇලෙන පැත්තට යනවා, අකමැති නම් ගැටෙන පැත්තට යනවා. අර අපි කිව්වද ප්‍රේමයෙන් ප්‍රේමයේ පැත්තට, ප්‍රේමයෙන් දේශයේ පැත්තට, ද්වේෂයෙන් ප්‍රේමයේ පැත්තට, ද්වේෂයෙන් දේශයේ පැත්තට කොහොම ගත්තත් ඇලෙන පැත්තකට ගැටෙන පැත්තකට. එතකොට ඒවත් එක්ක අපි ඔය පාවිනා ඒ සැලි පහරට ගහගෙන යනවා. ඒක තමයි තියෙන ස්වභාවය. අන්න එහෙනම් ඒකට අපිට කරන්න තියෙන්නේ වැටහීම් සහගත සිහියක් භාවිත කරන්නනේ. අන්න ඒ වැටහීම් සහගත සිහියක් භාවිත කරනකොට පෙනෙද්දී, ඇහෙද්දී, දැනෙද්දී, දැනගනිද්දී, එද්දී, යද්දී, සද්දී, බොද්දී, කැමති වෙද්දී, අකමැති වෙද්දී, ඔය හැම ජීවිතයේ අවස්ථාවකදීම අන්න අනිත්‍ය විදියට, එහෙම නැත්නම් අනිත්‍ය විදියට මනසිකාරයක්, එහෙම නැත්නම් දුක් විදියට මනසිකාරයක්, එහෙම නැත්නම් අනාත්ම විදියට මනසිකාරයක් පවත් ගන්න පුළුවන්. එහෙනම් මේ යෙදෙන කාරණයට සිහියක් පවත් ගන්න මේ මානසික විතර්ක මාත්‍රෙන් හරි අනිත්‍ය කියන කාරණාව පිළිබඳව මාත්මය යම් වැටහීමක් තියෙනවා. දුකයි කියන්නේ මොන වගේ ස්වභාවයක්ද කියලා යම් වැටහීමක් තියෙනවා. අනාත්මයි කියලා කියන්නේ ඇයි කියලා යම් කිසි වැටහීමක් තියෙනවා. එහෙන් බලනකොට සබ්බේ සංඛාරා අනිච්ඡාති. සියලු සකස් වීම තමයි අනිත්‍ය වශයෙන් ගන්න. මේ ජීවිතේ සියලු සකස් වීම ජීවිත අපි මුළු ජීවිතේ කියන්නේම සිද්ධි ටිකක් නේ, ක්‍රියාකාරකම් ටිකක් නේ. අන්නේ ක්‍රියාකාරකම් වලට තමයි නමක් දීලා තියෙන්නේ. එතකොට නමක් දීලා තියෙන හැම අවස්ථාවකදීම ක්‍රියාකාරකමක්. ඒ නම නමක් දීලා තියෙන ක්‍රියාකාරීත්වයකට, ක්‍රියාවකට. හැබැයි නම අපි දෙයක් බවට පත් කරලා ඒ දේ හොඳ, ඒ දේ නරකයි කියන තමයි අපි මේ ඇලෙන ගැටෙන පැත්තට ගිහින් තියෙන්නේ. එහෙනම් යම්කිසි දෙයක සිද්ධිය පැත්තට යන්න පුළුවන්, සිදුවන දේ නෙමෙයි සිද්ධිය පැත්තට ගිහිල්ලා විමසන්න පුළුවන් නම් මේ සකස් වීමත් එක්ක අපිට හඳන්න විදියක් නැහැ. අන්නේ වැටහීම් සහගත ස්වභාවය යෙදෙන කාරණා එක්ක දැන් අපිට දෙකක් කරන්න පුළුවන්. පේනව නම් පෙනීම කියන්නේ මොකක්ද කියලා විමසන්න පුළුවන්. පේනව නම් පෙනීම කියන කාරණේ මොකක්ද කියලා විමසන්න පුළුවන්. එහෙම නැත්නම් කලින් විමසලා තියෙනවා නම් ඒ විමසීම් සහගත වැටහීම භාවිතයට ගන්න පුළුවන්. අන්න එතකොට තමයි අපිට ඇලෙන ගැටෙන පැත්තට නොයා ඉන්න පුළුවන්. තින් සරලව කිව්වොත් එතුම යම් අදහසක් එක තමයි කියන්නේ ඇත්තේ මේ සති සම්පජඤ්ඤය භාවිත කරන්න කියන එකම තමයි තවත් විදිහකට කියන්නේ. එහෙම නැත්නම් අපි අර ඇලෙනකොට ඇලීන ගින්න, ගැටෙනකොට ගැටීන ගිහිලා නිකන් ඉක කරාදී අපි කෙරෙස් පොඩක දැවටිලා ඒක සංතරපණය කරගෙන ජීවත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට අහපු ප්‍රශ්න ටික ඒක තමයි උත්තරේ. සති සම්පජඤ්ඤයක් අපි යෙදෙන කාරණා එක්ක පවත්වන්න ඕනේ. ඉතින් පවත්වන්න නම් අපේ ගාව තියෙනවා. ඉතින් අපි මූලික වශයෙන් අපි හුරු කිරීම කරන්න ඕනේ. මේක ඉතින් අර ප්‍රසරේටම වෙන්නේ නැහැ. අපි ක්‍රමිකව දැන් ඉඳිහි අය හැටියට, පැවිද්ද හැටියට අපි මේ දේවල් ජීවිතේ ඉඳ ලැබෙන අපේ දෛනික ක්‍රියාකාරකම් කරද්දී, පරයන්කයකදී, සක්මනකදී අපිට පුරුදු වෙලා ඒ පුරුද්ද භාවිතයට ගන්න පුළුවන්. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි සයන්වාස බොහොමකින් බොහොම පැහැදිලි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මේ අවසරයි දැන් අර එතන ප්‍රේමදෝස සූත්‍රයේ මුල කොටස ගත්තොත් දැන් අර පළවෙනි කොටසට මේ ඒ හතර යෙදෙන හැටි, ඊට පස්සේ ඒක එහෙම ක්‍රියාත්මක නොවෙන හැටි තමයි ඒ දෙක මුල් ටිකෙන්. ඊට පස්සේ ආශ්‍රය ප්‍රහාණය කරපු රහතන් වහන්සේ තමයි ක්‍රම ප්‍රහාණය සම්පූර්ණම මේ ඔය කරුණ හතරම ප්‍රහාණය උනා කියන. ඒතර ස්වාමීන් වහන්සේ දැන් මුල් දෙක ගත්තොත් මේ දැන් ඒතර ලෝකයේ ජීවත් වෙන කෙනෙකුට මේ ලෝකෝත්තර පැත්තට යොමු වෙමි සාමාන්‍ය ජීවිතයක් ඉඳහම් කරගෙන සාමාන්‍යයෙන් මේ දුස්සීල නොවි එහෙම ජීවත් වෙන කෙනෙකුට අර කොටස් දෙකිනු දැන් මේ ධානවලට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානනේ ඒවට යොමු වුණාම මේ ඒ කොටසෙනුත් ගන්න ඒගොල්ලන්ට දැන් මේ දැන් ප්‍රධානම හිතකොට දැන් සක්කායදිත්‍ති ප්‍රහාණය පැත්තට යොමු නොවන කෙනෙකුට උනත් මේකින් ගණ්ඩ විශේෂිත දෙයක් ඒ ටිකින්වත් කියනවා නේද ස්වාමීන් වහන්සේ කියලා මට හිතුනේ. දැන් අනිත්‍ය පැත්තට මේ අනිත්‍ය මෙනෙහි කළා, දුක්ඛ අනාත්ම ඒ ටිකට ගිහිල්ලා යන කෙනෙකුට එතකොට එකලු සසරින්ම නිදහස් වෙන්න මේක එතකොට සසරින්ම නිදහස් වෙන්න දැන් මේ එතකොට ප්‍රේමයක් ද්වේෂයක් එම හටගන්නේ නැහැ. එකනේ අර දුන් දාන්නේ නැහැ, දැල් වෙන්නේ නැහැ කිය. සමින්නස අර ටිකෙන් වුණත් මේ පැත්තට සදසේ යමු නොවුන කෙනෙකුට නම් ලොකු ප්‍රයෝජනයක් එතන පෙන්නුම් කරනවා නේද සමින්නස?
අර ටිකෙන් වුණත් කියන එක අදහස කර ධාන පැත්තෙන් දැම්ම.
ආ ධාන පැත්තෙන් තමයි දැන් ප්‍රේම ප්‍රේම දෝෂ, ඒ කියන්නේ ප්‍රේම. එතකොට ප්‍රේම දෝෂ, දෝෂ ප්‍රේම, දෝෂ කියන හතරම ගත්තොත් ඒක හොඳට ඒක හොඳට අහගෙන සවන් දීලා හිටියොත් සාමාන්‍ය සිහි බුද්ධියෙන් උනත් මම මේ කීපේ අහන්න ඕනේ කියලා එතකොට අර දැන් සසරින් නිදහස් වෙන්නේ ගැඹුරු පැත්තට යමු නොවුන කෙනෙකුට උනත් ලොකු මේ සූත්‍රයෙන් ලොකුම උදව්වක් තියෙනවා කියලා මට මේ අහනකොට වැටහුනේ ස්වාමීන් වහන්සේ.
ඔව් මයික හරි. ඇත්තටම මම අපි ජීව සාමාන්‍ය දෛනික ජීවිතයේ ඉන්නකොට අපි මේ ටික හිත හිතා නොකර වුණාට වෙන්නේ මේ ටික. මේ උපදිනවා කියලා නේ තියෙන්නේ.
ඇදිලිව මෙහෙම ස්වාමීන්
වහන්සේ. හරියට හරි. වෙන්නේ මේ ටික. මේක හිත හිතා කරනව නෙවෙයි වෙන්නේ මේ ටික.
අපි ඕනෑම සිද්ධියක් බැලුවොත් හුඟක් කාලවලට අපි තරහාරම් දින ඔය ස්වාමීන් දැවතන සඳහන් කරපු ඒ ටිකම තමයි ඇත්තම ක්‍රියාත්මක වෙලා
තියෙන්නේ. හරියටම හරි. ඔව්. හරියටම හරි.
ඔහොම ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ ලෝකෝත්තර පැත්තයි ලෞකික පැත්තයි හැම දෙයක්ම අර බොහන්සේ සූත්‍රය ආශ්‍රය කරගෙන කියලා දීප්තික හරිය වටිනවා. හරිම වටිනවා මේ ඇත්තම දැන් අපි අනිත්‍ය පැත්ත සම්බන්ධයෙන් ගක්ම මහන්සියනායි විදිහට හරිම ප්‍රයෝජනවත්. ඔබ වහන්සේට බොහෝම පින් සාමනාංශ තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි අම්මා. ඔව් ඇත්තට දැන් අපිට කරන්න පුළුවන් තම තියෙන දැන් ඔක තමයි අම්මා අපේ ජීවිත පැවැත්ම.
එහෙමයි.
නේද අපි එතකොට මේ එක්ක ඇලීමක එක්ක ගැටීමක ඔය දෙකම කාසියේ දෙකන් දෙපැත්ත වගේ දෙන.
එහෙමයි.
ගැටෙනවා දැන් ගැටෙනවා කියන්නේ අපි අකමැති දේ වෙනවා කැමති දේ නොවෙනවා.
එහෙමයි.
කැමැත්තේම අනිත් පැත්ත ගැටීමක් වෙලා තියෙනෙම කාමයට එක්කම.
එක්කමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අපි දැන් අපේ දරුවෙක් ගත්තොත් දැන් එයාට කවුරු හරි එක වචනකින්වත් කවුරු හරි මොකක් හරි කිව්වොත් ඒක එන්නේ එතන තමයි ප්‍රේමයේ ද්වේෂයේ. මම දැන් වහන්සේ කියනකොට මම එක එකව කල්පනා කළා. දැන් මේ අපේ දරුවෙකුට උනත් කවුරු හරි අපේ දරුවෙකුට වචනකින් හරි නිකන් මේ ලොකු දෙයක් නෙමෙයි අන්තං හරි මේ මුකින්දන දෙයක් කිව්වොත් අපිට එතන පැහැදිලිවම ප්‍රේමයේ ද්වේෂයේ අදකින් පුළුවන් ඇත්ත. ඒක තමයි ස්වාමීන්
වහන්සේ. අනේ ඒක ඒතකොට අපි අකමැති කෙනෙක් එක්ක වෙන කෙනෙක් හිතවත් වුණාම තෝක වෙනවා.
එහෙම වෙනවා. අපි අකමැති, අපි ද්වේෂයි. එතකොට වෙන කෙනෙක් එයත් දැන් ද්වේෂයි. එතකොට දැන් අපි අකමැති එක්කෙනා එක්ක අපි ද්වේෂයි. එතකොට වෙන කෙනෙක් අපි අකමැති එක්කෙනාට මේ හිතවත් නම් එයාගේ පැත්තට එයා හොඳයි වගේ කියන ඒවත් නම් අපිට අරියත් එක්ක ද්වේෂයක් ඇති වෙනවා.
ද්වේෂයක් ඇති වෙනවා.
ද්වේෂ. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ. ඒ වන් සර්.
තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. අතරම ස්වාමීන් වහන්සේ මේක එකින් එක ලස්සනටම පැහැදිලි කරලා දුන්නා. අතරම ඉතින් මේ අනුව හිතනකොට යා බාත් හිතනෝ ඒ කියන්නේ අරහත්ත්වයට යනකම්ම අපි මේ හතරෙම නේද ඉන්නේ කියලා. ඒ කියන්නේ දැන් අපි ධ්‍යාන හතර ආවත් ඒක මේ තාවකාලිකයි නේ, මම පිළිහෙන්න පුළුවන්නේ. ඒකත් අනිතක තව ස්වාමීනාසේ මුල් කොටසේ අපි ගැන විතරකුත් නෙවෙයිනේ, ඒ ගැන අපිට ආවෙත් නැහනේ. දැන් තව කෙනෙක්ට කරන ද්වේෂය ප්‍රේමය ගැනත් අපි අවධානය යොමු කරනවා කියලා. දැන් ඒකෙනුත් තව කෙනෙක් දැන් අපි ප්‍රේමය කරන කෙනාට යත් ප්‍රේමය කරනවා හැම කියලා තිබ්බනේ මුල කොටසේ. ඒ වගේ දෙයක් හිතට ඇවිල්ලාම නැහැ නේ ස්වාමීනාස්.
හරියට හරි.
හරිද? ඉතින් ඇත්තටම එහෙම හිතනකොට අපි ඉන්නෙම මේකම නේද සක්කාය දිට්ඨිය තියන කම්ම යාරත්යට යන කම්ම කියලා මට හිතෙනවා. ටිකක් භයානකයි එහෙම හිතනකොට. නමුත් සයින්ස් ඇත්තටම අපිට හොඳට මේක පැහැදිලි වෙන්න කියලා දුන්නා. ඉතින් අපිට මේ ගැන හිතන්න තියෙනවා. අපි ඉන්න තත්ත්වය ගැන.
අනිවාර්යෙන්. ඒක එහෙමමයි. අපි මොකක් හරි පැවැත්මක ඉන්නවා කියන්නේ එක්ක යඩෙනවා එක්ක ගැටෙනවා.
එහෙසා.
ඔව්.
ඒකට මම දැන් මෙතෙන්දි තමයි තේරුම් ගත්තේ. එතකොට තව කෙනෙක්ට කරන ප්‍රේමයේ දේශය ගැනත් අපි අවධානය යොමු කරනවා.
යොමු කරනවා.
අපි හිතලා නැහැනේ එහෙමද?
එහෙම නෑනේ අම්මා. මම දැන් මගේ අපි හිතමු අපේ දරුවන්ට කවුරු හරි හිතවා. මගේ දරුවන්ට හිතවත් ප්‍රේමයි. අන්නේ ඒ මගේ දරුවන්ට හිතවත් කවුරු හරි ඉන්නවනම් අනු ප්‍රේමයෙන් ප්‍රේමය හට ගන්න.
අර දැන් අපි සාමාන්‍ය ඉදිරියට ජීවිතේ කරනකොට අර ජෙලසි කියන ජෙලස්
කියන හරි. ඒක
තමයි. මොකද අනිත් එක සයින්ස්ට ගොඩාක්ම පින් ඇත්තටම හොඳටම හදලා දුන්න වචනේ හොඳටම නවතිල්ලෙන් කියලා දුන්නේ ස්වාමීනාසිට තව තවත් මේව දිගටම කරගෙන යන ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා.
හොඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
හොඳයි. තව ඉන්නව නම් අදහස් දක්වමු. නැත්තම් මං ඉදිරියට කරගෙන යන්නම්. ඔන්න අපි කතා කරගෙන ආවා මොකද්ද? පැවැත්ම හැටි. ප්‍රේමයෙන් ප්‍රේමය, ප්‍රේමයෙන් දේශය, දේශයෙන් ප්‍රේමය, දේශයෙන් දේශය. නොපැවැත්ම. නොපැවැත්මට නම් ධ්‍යාන හතර කතා කරා. ප්‍රහීන වීමට නම් අරහත්ය ගැන කතා කරා. එපිසේ රහතන් වහන්සේගේ ස්වභාවය ගැන කතා කරගෙන ආවා. ඉස්මතු වෙන්නේ කොහොමද? ඉස්මතු නොවෙන්නේ කොහොමද? එතකොට ඉස්මතු වෙන්නේ කොහොමද? ඉස්මතු නොවෙන්නේ කොහොමද? එතකොට ඉස්මතු වීම කතා කරන්නේ සක්කාය දිට්ඨියත් එක්ක, ඉස්මතු නොවීම කතා කරන්නේ සක්කාය දිට්ඨි ප්‍රහාණයත් එක්ක තමයි කතා කරන්නේ. එතකොට අපිට යෝජනා කරා අපේ මට්ටමට කරුණු දෙකක්. එකක් වැටහීම් සහගත සිහිය භාවිත කිරීම. අනිත් පැත්තට කල්යාණ මිත්‍රයාට ගුරුවරයාට අවනත වෙලා ඉන්නකොට ඔය දෙක මම ඔබ තා චුට්ටක් පැහැදිලි කරන්නම්කෝ. ඔන්න එකක් තමයි දැක්මක් භාවිත වෙනකොට මම යෙදෙන්නේ නැහැ. පැහැදිලි නේද? දැක්මක් ප්‍රඥාවක් භාවිත වෙනකොට මම නෙවෙයි, ඒකට ප්‍රඥාව භාවිත වෙන්නේ. එතකොට අර මේ ඔය ඇලිම් ගැටිම් දෙක මං කියන්නේ ප්‍රේමයෙන් ප්‍රේමයේ ප්‍රේමයෙන් දේශය ආදී වශයෙන් දැක්මක් භාවිත වෙද්දී එන්නේ නැහැ. දැක්මක් භාවිත නොවන හැම අවස්ථාවකදීම පින්මුතුනේ අපි මමත් එක්ක ඉන්නවා, තමත්යක් තියෙනවා. අන්න ඒ වෙලාවට මට ඉඩක් නොලැබෙන්නේ මගේ ඉංගිතයන්, මගේ ઈચ્છාවන්, මගේ කැමැති, මගේ අභිරුචි, මගේ අභිලාෂයන්, මං හිත කැමති දේවල් භාවිත නොවෙන්නේ කල්‍යාණ මිත්‍රේ ගුරුවරේට අවනත වීම තුල. ඔන්න කරුණු දෙක. අනේ ඉස්මතු නොවෙන්නේ කොහොමද? දැක්මක් භාවිත නොවන හැම වෙලාවකදීම කල්‍යාණ මිත්‍රේට ගුරුවරයෙකුට යටතේ කටයුතු කිරීම. දැන් ආයි ඉස්මතු වීම නොවෙන්නේ දැක්මක් භාවිත වෙද්දි. දැක්මක් භාවිත වෙද්දී ඇයි මම ඉස්මතු වෙන්නේ කියන්නේ නැහැනේ, ප්‍රඥාවනි භාවිත වෙන්නේ. එතකොට ප්‍රඥාව භාවිත වෙද්දී මම ඉස්මතු වෙන්නේ නැහැ. දැක්ම භාවිත නොවන හැම අවස්ථාවකදීම මම ඉන්නවනේ. හැබැයි මට අවස්ථාවක් ඉන්නේ නැහැ. අන්න ඒකයි භාග්‍යවතුන් වහන්සේ මේ ආචාර්ය ශිෂ්‍ය ගුරු සිසු සම්බන්ධතාවයක් පවත්වන්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා සමහර විට හිතෙන්න පුළුවන් මෙතන ඉන්න ඒ පින්වතුන් සමහරට මේ අපේ කාන්තා අය හෝ ගිහි මේ පිරිමි අය වුණත් අපිට ඉතින් කො ගුරුවරයෙක් යටට පැවිදි වෙන්න අවස්ථාව නැහැ. ගුරුවරයෙක් එක්ක කතා කරන්න අවස්ථාවක් නැහැ. ගුරුවරයෙක් සම්මුඛ වෙන්න විදියක් නැහැ. එහෙම හිතෙන්නත් පුළුවන් නේ. එතකොට කොහොමද ගුරුවරයෙක් යටතේ ඉන්න විදියක් නැන්නේ? නෑ නෑ, එහෙම හිතන්න එපා. පින්තුනේ අපිට කර හැකි දේ තමයි ගුරුවරයෙක් යමක් කිව්වා නම් කීපු දේ කරනට ගුරුවරයාගේ යටතේ. හැබැයි ගුරුවරයා ගාවම ළඟින්ම වාඩි වෙලා හිටියත් ගුරුවරයා කියන දේට එකඟ නැත්නම් අනුගත වෙලා නැත්නම් ගුරුවරයාට නතු වෙලා නැහැ. දැන් ගුරුවරයා කියලා කියනෝ නම් ධර්මය අහන්න කියලා අපි අහනෝ නම් ගුරුවරයාගේ මගේ දේ නෙවෙයි ගුරුවරයා කියපු දේ කරන්නේ. ගුරුවරයා කියනවා නම් අන දැන් මුලින්ම කිව්ව නේද ටික උඩින්ම පටන් ගන්නකොට කිව්ව නේද ධර්ම ශ්‍රවණය කරන්න කිව්වා, ධර්ම සාකච්ඡා කරන්න කිව්වා, දෛනික ජීවිත සිහිය පාවිච්චි කරන්න කිව්වා, ඒ සිහියෙන් වැටහීම් පැත්තට යන්න කිව්වා, සීලයක් සමාදන් වෙන කිව්වා, හික්මීමක ඉන්න කිව්වා. කිව්ව නේද? කවුද කිව්වේ? ගුරුවරයා කිව්වේ. අන්න ඊට අනුරූපව වාසය කරනවා කියන්නේ ඔබ ගුරුවරයෙකුට උතුම් උත්තම ගුරුවරයෙකුට මේ ඔහොම මෙහෙම ළඟ ළඟ නොහිටිය නොඉන්නවා වෙන්න පුළුවන්. කිලෝමීටර් ගානක් දුර ඉන්න පුළුවන්. ඔබ කාන්තාවක් නිසා සමීප නොවෙන්නට පුළුවන්. සමහර රට බැහැර රටක ඉන්න නිසා සමීප වෙන්න පුළුවන්. එහෙම නමුත් ඔබට නිවාඩු නැති නිසා, විවේකේ නැති නිසා ගුරුවරයෙක් ගාව නොඉන්න වරම් අඩු වෙන්න පුළුවන්. නමුත් මේ කියන කරුණු ටික අනුගමනය කරනවන දැක්ම භාවිතය නොවන හැම අවස්ථාවකදී එයා අන කල්යාණ මිත්‍රයෙකුට ගුරුවරයෙකුට නතු වෙලා තියෙනවා. ඊට ලැබෙන වෙලාවක ගිහිල්ලා දැකලා බහැග දැකලා කතා බහ කරන එක ඊට ඒක කරන්න ඕන. සාකච්ඡාවක් මතුනොතින් කරුණු දැනගෙන කතා කිරීම ඒක කරන්න ඕන. අන්න එහෙම වුණොත් තමයි පින්වතුනි ප්‍රතිපදාත්මකව කටයුතු කරන්න පුළුවන්. මම හිතන කියපු කාරණය අදහසක් එන්නේ නැති කියලා. ඊළඟට කතා කරනවා කතංච වික්කවේ විකු පටිසේනෙන්ති. ඊළඟට න පටිසේ සෙන්ති. කියන කලින් පටිසේනෙන්ති පැහැදිලි කරලා ඉස්සෙල්ලා මොකද කතා කරේ? උස්සිනේති න උස්සිනේති. දැන් පටිසේනෙන්ති පැහැදිලි කරනවා. ඉද වික්කවේ වික්කු අක්කෝ සන්තං පච්චක්කෝසති, රෝසන්තං පටිරෝසති, භණ්ඩන්තං පටිභණ්ඩති, ඒවංකෝ වික්කවේ වික්කු පටිසේනෙති. පටිසේනෙති කියන්නේ විරුද්ධ විදියට අදහස් තියෙන කරුණු තියෙනවානේ. ඒකට අනුවම කටයුතු කරනවා. කොහොමද? යම් කිසි කෙනෙක් අක්‍රෝෂ කරනවා, ඔන කවුරු හරි බානිනවා. ඒ කියන්නේ යම් කෙනෙක් අක්‍රෝෂ බානින විදියට කටයුතු කරනවා නම් ඒකට විරුද්ධව නැවත වතාවක් අනිත් පැත්තට එකක් කියනවා. යමෙක් බානිනකොට දොස් කියනකොට අපි හිතමු යමෙක් වැරද්දක් කරනවා දැක්කම, දැක්ක යාරයා කරන්නේ වැරද්දක් දැක්කම අපි ඒ වැරද්ද ඇත්තයි කියන අරගෙන ඒකට ප්‍රතිවිරුද්ධ වූ නැත්නම් ඒක එක ගැටීම සිදු වෙන විදියට අනිත් පැත්තට යමක් කරනවා. ගහනකොට ගහනවා, බනිනකොට බනිනවා, අකමැති වෙනකොට තමනුත් අකමැති වෙනවා. තමන් අකමැති කරුණු දකිනකොට ඒකට ප්‍රතිවිරුද්ධ අදහස් තමන්ගෙනුත් වෙනවා. මෙන්න මේ කාරණාවෙන් කියවෙන්නේ අපි අර ප්‍රතිවිරුද්ධ කාරණාව එක්ක එකතු වුණා කියන එකයි. එතකොට ප්‍රතිවිරුද්ධ කාරණාව එක්ක උපේක්ෂාවෙන් ඉන්න බැරි වෙනවා. ඔන්න දැන් අපි කලින් කතා කරා මොකද්ද? උසිනේති උසිනේති නේ, උසිනේති න උසිනේති. ඉස්මතු වීමයි ඉස්මතු නොවීමයි. දැන් කියනෝ පටිසේනෙන්ති. පටිසේනෙන්ති කියන්නේ මොකද? විරුද්ධ වෙනවා. විරුද්ධ වෙනවා කියන්නේ බැන්නොත් බැන්නවා, බැන්නොත් බනිනවා, ආක්‍රෝෂ කරොත් ආක්‍රෝෂ කරනවා, දොස් කිව්වොත් දොස් කියනවා, බැන්නොතින් බනිනවා, ගැහුවොතින් ගහනවා. සරලව අපි ගමු තනි වචනේට එකට එක කරනවා. පින්වතුනි ලෝක සමාජයේ එහෙම තමයි. අසාධාරණේ පෙන්වන්න බෑ. සාධාරණ ඉෂ්ට වෙන්න ඕන. සාධාරණ හැමදේම සාධාරණ වෙන්න ඕන. අසාධාරණයට කෙලින් හිට ගන්න ඕන. ඒක තමයි හයි, ඒක තමයි පොන්ද තියනකම, ඒක තමයි ප්‍රාණවත්කම. එහෙම තමයි වෙන්න ඕන. ඒ ලෝකයේ, ඒක ලෝකයේ පින්වතුනි. ඒක ලෝකයේ පැවැත්ම. හැබැයි ධර්මයේදී පින්නන්නේ ඔක අනිත් පැත්ත. එකට එක නොකිරීම. එකට එක නොකිරීම. කොහොමදනේ? රට ලෝකයේ දේවලුයි ධර්මය කියන්නේ එකක්. ලෝකයේ යන්නේ එක පැත්තකට ගලාගෙන. හැබැයි මෙහෙම කෙනා සමහරකට සමාජ අපවාදයකට ලක් වෙන්න පුළුවන්. මෙයා හරි නෝන්ජලේ. මෙයාට මේ පණක් කඳක් නැහැ. මෙයා මේ වැඩනේ ඔහේ දරාගෙන ඔහේ ඉවසගෙන ඉන්නවා. හැබැයි යාගේ ඒක පින්වතුනේ කර කියා ගන්න දෙයක් නෙතුව ඉවසන ඉවසීමක් නෙවෙයි ඒක. වැටහීම් සහගත ඉවසීමක්. වැටහීම් සහගත එයාගේ ඉවසීම බාහිර සමාජයට පේන්නේ නැහැ. එයා පුදුම හය කෙනෙක්. එයා පුදුම ශක්තිමත් කෙනෙක්. මුළු සමාජයේම එයාට නිගරු කරත්, එයා හැල්ලුවට ලක් කරත්, එයාලා ලඟු කරලා සැලකුවත්, එයා එකට එක කරන කෙනෙක් නෙවෙයි. එයා කයින් කරන එකක් නැහැ. වචනේ කයින් කරන එකට කයින් කරන්න යන්නේ නැහැ. වචනෙන් කියන එකට වචනෙන් කියන්න යන්නේ නැහැ. එහෙම නොවුනත් හිතින්වත් එයා යන්නේ. එයා ඒ තරම් හය කෙනෙක්. එයා ඒ තරම් එකට එක කරන, ගහනකොට ගහන්න, බනිනකොට බනින්න, දොස් කියනකොට දොස් කියන්න යන්නේ නැති කෙනෙක්. එයා ධර්ම මාර්ගයේ ඉන්න කෙනෙක්. එයා ලෝකයේ ස්වභාවය තමයි විරුද්ධව යන එක. ඔන්න දැන් ඊළඟට කතා කරනවා, කතංච භික්ඛවේ භික්ඛුන පටිසේනෙන්ති. අන්න පටිසේනෙති නැති බව වෙන්නේ කොහොමද? පටිසේනෙති නැති බව වෙන්නේ කොහොමද? ඉද වික්කේ වික්කු අක්කෝ සන්තංන පච්චක්කෝසති. ආක්‍රෝශ කරනකොට අනිත් පැත්තට අක්කෝස ආක්‍රෝශ කරන්න යන්නේ. රෝසන්තං රොස්පරොස් නැගිනොන පටිරෝසේති. රෝසේති කියලා කියන්නේ තරහ ගන්නවා කියන. තරහ ගන්න කාරණාවලදී තරහ ගන්න බණ්ඩනතන් දොස් කියනකොට න පටිබන්දි අනිත් පැත්තට බලින්න යන්නේ නැහැ. ඒවං කෝ භික්ඛවේ භික්ඛුන පටිසේනෙති. බණින කෙනාට බණින්නේ නැහැ, ගහන කෙනාට ගහන්නේ නැහැ, දොස් කියන කෙනාට දොස් කියන්නේ නැහැ. ඔන්න කියනවා සායන්හන්සේ, බලන්න මේ ගතිය කොච්චර අපි හුරු කරගන්න ඕනද කියලා. මෙන්න මේ විදියට වාසය කරනකොට න පටිසේනෙති. පටිසේනෙති බව ඊ දෙන්නේ නැහැ. ඒ තමයි ඊළඟ කාර්යය. ඔන්න දැන් රහතන් වහන්සේගේ ස්වභාවය කතා කරේ. උස්සිනේති නැ උස්සිනේති, පටිසේනේති නැ පටිසේනේති. උස්සිනේති කියලා කියන්නේ සක්කාය දිට්ඨිය ඉස්මතු වෙනවා. නැ උස්සිනේති කියන්නේ සක්කාය දිට්ඨිය නැ කියන එක. පටිසේනේති කියන්නේ එකට එක කරනවා. නැ පටිසේනේති කියන්නේ මොකද්ද? එකට එක කරන්නේ නැ කියන කාරණා. ඊළඟට පැහැදිලි කරේ දුම් දාන්නේ නැ කියන එකයි. ඇවිලෙන්නේ නැහැ කියන එකයි. මෙනෙහි කිරීම නැහැ කියන එකයි. මේ ඒක ඒ කියන එකයිනේ. දැන් දුම් දානවා දාන්නේ නැහැ කියන එකේ දුම් දානවා කියන එක පැහැදිලි කරනවා. මොන දුම් දානවා කියන්නේ? කතංච භික්ඛවේ භික්ඛු ධූපායති. කතංච භික්ඛවේ භික්ඛු ධූපායති. අස්මීති භික්ඛවේ සති ඉත්තස්මීති හෝති. මහණෙනි, ඔන්න දෙකේ මොකද දුම් දානවා කියන්නේ? වෙමි කියන එක ඇති කල්ලි තමයි දුම් දානවා කියලා කියන්නේ. වෙමි වෙමි. ඔන්න දුම් දානවා කියන්නේ මොකද්ද? වෙමි. අස්මි කියන්නේ වෙමි කියන එක. අන්න එයා දුම් දානවා. මහණෙනි, වෙමි කියන එක ඇති කල්ලි, ඒ කියන්නේ යමක් වෙමි කියන මාන්‍ය මැනීම මැනිලක් තියෙන්නේ. ඇති වුණාට පස්සේ අපි මේක කලින් කතා කරලා තියෙනවා. භාෂාවේ උත්තම පුරුෂත්වයක් එක්ක තමයි අනිත් සියලුම කාරණා එන්නේ කියලා. අන්න යාට ඇති වෙනවා වෙමි කියන කාරණේ තිබුණොත් ඉත්තස්මීති. ඉත්තන් කියන්නේ මෙසේ. අස්මි මෙහෙම වෙමි ඒවං අස්මි මෙන්න මේ ක්‍රමයටයි වෙන්නේ අඤ්ඤතස් අස්මීති වෙනත් විදියකට තමයි වෙමි වෙන්නේ අසස්මීති හෝති අසස්මීති කියන්නේ නොවේ කියලා වෙනවා වෙමි සතස්මීති තියෙනවා කියලා සම්ති වෙති කියලා හෝති වෙයි ඉත්තං සම්ති හෝති මෙහිමයි වෙති වෙයි ඒවං සම්ති හෝති මෙහිමයි වෙන්නේ අඤ්ඤතා සම්තියද වෙනත් විදියකට තමයි වෙන්නේ අපිය සම්ති හෝති නමුත් මෙන්න මෙහිමයි වෙන්නේ අපි ඉත්තං සම්ති මෙසේත් වෙයි අපි ඒවං සම්ති මෙන්න මේ ක්‍රමයටත් වෙයි අපි අඤ්ඤතා සම්ති හොන්ති මෙන්න වෙනත් විදියකටත් වෙයි කියලා තියෙනවා භවිසන්ති මත්ෙහි වෙයි ඊළඟට වෙයි ඉත්තම් භවිසති මෙන්න මේ විදියටයි අනාගතේ වෙන්නේ කියලා ඒවම් භවිසති හොත් මෙන්න මේ ක්‍රමයේ තමයි අනාගතේ වෙන්නේ අඤ්ඤතා භවිසන්ති හොත් වෙන විදියකට තමයි අනාගතේ වෙන්නේ ඒවං කෝ බික්ක වේ බික්කෝ දුහපායති ඔය ඔක්කොම කොහොම කතා ප්‍රභේද එන්නේ කොහමද වෙමි කියලා මොකක්ද ඉත්තස් වෙන මේ මම වෙමි කියලා වෙමි කියන කාරණාව ඇති ගන්න ඉත්තස් වෙන මේ මම වෙමි කියලා දෙයක් වෙනවා දැන් අර මේ කියන මොනවා හෝ පෙන්වීමක් එන්නේ මේ කියලා හරි අර කියලා හරි එන්නේ මම කියන භාවයේ ලැබුණට පස්සේ ඒ වගේම ඒවං අස්මීති හෝති මෙසේ වෙමි කියන එකත් කෙනවා මෙහිමයි මෙහිමයි වෙන්නේ කියලා අඤ්ඤතස්මීති අනිතාවිකින් යුක්ත කියන එකක් වෙනවා ඊළඟට කතා කරනවා නිත්‍යත්වය අනිත්‍යත්වය එන්නේත් මෙහිමයි කියලා ඒ වගේම සාශ්වතයි අසාශ්වතයි කියන කාරණා ඉන්නේත් වෙමි කියන එකත් එක්ක එතකොට වෙමි කියන එකක් ආවනම් ලෝකයේ කතාව සම්පූර්ණයෙන් යෙදෙනවා මේ බව මෙසේ බව අංසේ බව නිත්‍ය බව අනිත්‍ය බව ඊළඟට කියනවා සම්ති හෝති වෙයි බව ඒ කියන්නේ වෙනවා කියන එක මේ වෙනවා මෙසේ වෙනවා කියන එක අඤ්ඤතාවයෙන් වෙනවා කියන එක ඊළඟට අපිහ සම්ති හෝති මම මෙසේ වෙනවා මේ ආකාරයට වෙනවා මම මෙසේ වෙනවා මම අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා මේ ඔක්කොම අස්මීතී කියන ඇති කල්ලි භවිසන්ති අනාගතේ වෙනවා මේ ආකාරයට අනාගතේ වෙනවා අනිත්‍ය ස්වභාවයකට අනාගතේ වෙනවා මේ ඔක්කොම වෙන්නේ වෙමි කියන එකත් එක්ක ගිනි ගන්න එක නෙවෙයි කියන්නේ දුම් දානවා කියන එක ඔන්න එතන හරි වැදගත් වෙනවා මෙතන කියන්නේ වෙමි කියන එකත් එක්ක වෙමි කියන්නේ ගිනි ගන්න එකක් ගැන නෙවෙයි කියන්නේ දුම් දානවා කියන එක ඒ කියන්නේ එළියට ආව කියන බව නැතිව දුමක් ඇති බව ගින්නේ මූලික ස්වභාවය තියෙනවා එතකොට වෙමි කියන එකත් එක්ක කියන්නේ එක්ක ගින්නේ මූලික ස්වභාවය කතා කරනවා ඒක ඇති කල්ලි මේ ලෝකයේ අනිත්‍ය කිව්වත් අනිත්‍ය ස්වභාවයයි කිව්වත් නිට්ටයයි කිව්වත් මේ කිව්වත් මෙසේ කිව්වත් මොන දේ කතා කළත් ඒ කතාව ඇතුලේ වෙමි කියන එක තියෙනවා මම දේශනා ගණනාවකදී පැහැදිලි කළා ඔය තණ්හාජාලනී සූත්‍රය බලන්න මම කියන්නේ අපේ ගුරු දේවයන් වහන්සේ ස්වාමීන් වහන්සේ කරපු තණ්හාජාලනී සූත්‍රය බැලුවොත් මේකට ලොකු උපකාරයක් වෙනවා මම දේශනා ගණනාවකම පැහැදිලි කළා අත්දැකීම ලබන්නා වූ පුජ්‍යලයා මොනවා හෝ කරුණකින් අත්දැකීමක් ලබනවා නම් ඒ කාරණා සියල්ලටම පදනම වෙලා තියෙන්නේ අස්මීති භික්කවේ සති. ඊතර වීමක් වෙන්නේ නැහැ. හරි අර වචන ගොඩාක් එක සමහර වෙලාවට පිරිසට ටිකක් මේ පාළි වචන ගොඩාක් කියව එක නිකන් අමාරුයි වගේ වෙන්න පුළුවන්. හැබැයි මේ වෙමි කියන එක මතකයිනේ. වෙමි කියන එක ඇති කල්ලි තමයි හැම විදියකටම ඕකම තමයි අපි නිකන් උපමාවක් කිව්වොත් ඇමරිකන් පිටි තියෙන පාම් පිටි කියලා කියන්නේ පාම් පිටි රොටි හැදුවත් මාළු පාන් හැදුවත් නිකම් පාන් හැදුවත් වෙන මොනව හරි ජෑම් පාස් හැදුවත් රෝස් හැදුවත් පැටිස් හැදුවත් එක එක කෑම හදනවා වෙන්න පුළුවන් ඒකට එක එක නම් දානවා හැබැයි මුලින් තියෙන පාම් පිටිනේ ඇමරිකන් පිටි. ඒක මාසාල උපමාවක් කිව්වේ. උන් මුලින් තියෙන්නේ කෑම එක එක රහයි. එක එක විදිහ හැඩතලේ ත්‍රිකෝණ විදිහට තියෙනවා රවුම් හැඩේට තියෙනවා නේ. මේ එක එක මේ ඕවට එක එක රස ගන්නලා තියෙනවා. මොන හැඩේට આવත් පිටිගුලියක් තමයි එක එක විවිධ වෙලා විචිත්ත වෙලා හැඩතලේ එක ඉන්නේ. ඒ වගේ අස්මීති වික්‍රේ සති වෙමි කියන කැතිකල්ලි තමයි මේ මම වෙමි නොවෙමි හරි මොනවා හරි එන්නේ කියලා කියන. ඔන්න ඔකට කියන මොකද්ද? දුහපායති. දුම් දානවා. රහතන් වහන්සේට? රහතන් වහන්සේට වෙමි කියලා කතාවක් නැහැ. දුම් දාන්නේ නැහැ. කොහොමද දුම් දාන්නේ නැත්තේ? ඊළඟට පෙන්නනවා කතංච වික්‍රේ විකුණ දුහපායති. දුපායති නැහැ කියන එක. අස්මීති වික්කවේ අසති. ඔන්න වෙමි කියන එක නැත්නම් ඉත්තස්මීති නහෝති. වෙමි කියන කාරණාව නැති කරයි. මේ වෙමි කියන එකක් නැහැ. අංසේ වෙමි කියන එකක් නැහැ. මෙසේ වෙමි කියන එකක් නැහැ. සාස්වත වෙමි, නිට්ඨ වෙමි, අනිත්‍ය වෙමි කියන එකක් නැහැ. ඊළඟට මේ වෙනවා කියන එකක්, මෙසේ වෙනවා කියන එකක්, අංසේ වෙනවා කියන එකක් නැහැ. මම වෙනවා කියන එකක් නෑ. මේ ආකාරයට වෙනවා කියන එකක් නෑ. මම මෙසේ වෙනවා කියන එකක් නෑ. මම අන්සේ වෙනවා කියන එකක් නෑ. අනාගතයේ වෙනවා කියන එකක් නෑ. මේ විදියට අනාගතයේ වෙනවා කියන එකක් නෑ. මේ කිසි දෙයක් නෑ. අස්මීති අසති. වෙමි කියන එක නැතිකන්. එහෙනම් වෙමි කියන එකත් එක තමයි මේ දුම් දැමීම කියන එක කතා කරන්නේ. දුම් දැමීම කියන එක හරියට අස්මීති කියන අධිගතය ඊළඟට ගිනි ගන්නවා කියලා. ඔව්. අපි එතන ඉඳලා කියාගෙන යමු. මේ සම්බන්ධයෙන් මොන හරි තියෙනවද? මෙතනේ. මෙතෙන් තැනක. මේ කියපු කොටසේ ඊළඟට යන කලින්
සාමින්හන්ස අවසරයි. එතන දැන් මේ දුම් දානවා කියන තැන දැන් දුම් දානවා ඊළඟට එන්නේ ජනවා කියන එකද දැන් දුම් දානවා කියන තැන ඉතල ස්වාමීන් වහන්සේ වෙමි කියන එක තියෙනවා නම් වෙමි කියන එක තියෙනවා නම් ඒ දුම් දානවා කියන දේ සිද්ධ වෙනවා. එතකොට දුම් දාන මේ වෙමි කියන එක නැත්තේ රහතන් වහන්සේට නේ. එතකොට රහතන් වහන්සේට ඒ දුම් දානවා කියන එක කොහෙත්ම නැහැ. එතකොට මේ එහෙම වුණාම ස්වාමීන් වහන්සේ මේ දැන් එතකොට සේක පුද්ගලයා ගත්තොත් ඉතින්දි කොහොමද ස්වාමීන් වහන්සේ ඒක කොතෙන්ද දැන් සේක පුද්ගලයාගේ දැන් රහතන් වහන්සේට මෙහායින් ඉන්න අයටත් දැන් වෙමි කියන එක ඒ දැන් ඵලයන්ට පත් වුණා වුණත් වෙමි කියන එක තියෙනවනේ. එතකොට ඔය දුම් දානවා කියන තැන ඒ අයට අදාළ වෙනවද ස්වාමීන් වහන්සේ? මෙන්න පොඩ්ඩක්
ඕ අන්න ඒ කතා කරන්නේ දැන් ඒකට හොඳ නිදර්ශනයක් තමයි අම්ම කේමක සූත්‍රය. කේමක සූත්‍රයේදී ඔන්නේ කේමක සූත්‍රය පොඩ්ඩක් අහලා බලන්න. ලස්සන සූත්‍රයක්. මං හිතන්නේ අපේ හිත දවසේදී අපේ සේනාසනේ කවුද ප්‍රේමරත්න සායනහස කේමක සූත්‍රය පරිවර්තනය කරනවා. මේ ඒ සූත්‍රයේ තියෙනවා දැන් කේමක ස්වාමීන් වහන්සේ රාතන් වහන්සේ නමක් නෙවෙයි. නමුත් පංචෝරම්භාගය ඉක්මවන කියන්නේ අනාගාමීනේ සීක කෙනෙක්.
එහෙමයි.
ඔව්. ඒත් ආස්තක ස්වාමීන් වහන්සේගේ යතේ පණිවිඩයක් යනවා තේර භික්ෂුවන්ට මම ඉතර වෙලා නැහැ. හැබැයි පුතඥත් නෙවෙයි. අස්මීති අධිගතයක් තියෙනවා කියලා කියනවා.
එහෙමයි.
ඔව්. ඒකෙදි කියනවා අය මහමස්මීති නෑ. අයං අහං අස්මීති නෑ. මේ මම වෙමි නෑ. ඒ කියන්නේ ගිනි ගන්නෙ නෑ.
හැබැයි
ගිනි ගන්නෙ නෑ. දැන් ඊළඟ කැලේදී ඒක අහු වෙනවා. මේ කියන කතාවක් මේ මම වෙමි කියන කතාවක් නෑ. හැබැයි ඊතර වෙලක් නෑ. හැබැයි අස්මීති අධිගතයක් තියෙනවා.
තියෙනවා.
එතකොට මේ මම වෙමි කියන අර අයං අහං අස්මිති සක්කාය දිට්ඨිය නෑ. හැබැයි රහත් වෙලත් නෑ. හැබැයි අස්මීති අධිගතයක් එක ඉන්නවා. අන්න එතකොට එතකොට අර ගින්දර කියනකොට අම්ම දැන් හිතන ඒ උපමාවේ මාව ගත්තට පස්සේ ගිනි ගන්නවා කියනකොට ප්‍රකටයි නේද? ගින්නේ හැබැයි දුම් දානවා කියලා කියන්නේ ප්‍රකටයිද මූලික ස්වභාවය?
මූලික ස්වභාවය. මූලික ස්වභාවය.
අන්න මූලික ස්වභාවය. දැන් ඉතින් අස්මීති කතා කරන්නේ මූලික ස්වභාවයත් එක්ක. අස්මීති අධිගතේ කේමක සූත්‍රයේ හැටියට නම් සීක මට්ටම තමයි කතා කරන්නේ.
සීක මට්ටම. එහෙමයි ස්වාමී.
ඔව් සීක කෙනෙක් කියන තැනින්.
ආ හරි ස්වාමී. සීක
තෙරුවන් සරණයි. ඒ අම්මාපු ප්‍රශ්නෙත් එක්ක තෙරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එතනදී මේ අස්මීති අධිගතේ කියන තැනදී ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ වැරද්ද කියන එක එතන ප්‍රකට වෙනවා නේද ස්වාමීන් වහන්සේ? එතකොට ඒ කියන්නේ මෙහෙම වැරද්දක් ප්‍රකට වෙනවා. නමුත් එතනින් එහාට එදිලා නැහැ. ඒ කියන්නේ මේ මම වෙමි කියන එක නැතුව වෙමි කියන මඤ්ඤණාව නේද ස්වාමීන් වහන්සේ එතන පෙන්වන්නේ? එතකොට
හරියට හරි අස්මීති අධිගතය අනේ වචනේ හරි ලස්සනයි. අස්මි වෙමි යයි අස්මි ඉති වෙමි යයි අධිගතයක්. අධිගතයක් කියන්නේ වැටහීමක් එක ඉන්නේ, වැටහීමක් තියෙනවා. අස්මි ඉති වෙමි යයි අධිගතයක්. අධිගතයක් කියන්නේ ඒකේ ඉන්න කියන්නේ වැටහීමක් කියන අර්ථය තියෙන්නේ. අධිගතය කියන්නේ ඒකත් එක ඉන්නවා කියන කාරණේත් එක, මේ මම වෙමි කියන කාරණේත් එක නැහැ. දැන් ඊළඟට මේ ඔන්න අපි පොඩක් විස්තරක ඒ ප්‍රශ්නෙත් එක්ක මම ඊළඟ ඡේදය කියාගෙන යන්නම්. එතකොට මේ තවත් අදහස ගන්න පුළුවන්. ඔන්න ඊළඟට ගිනි ගන්නවා කියන එක පජ්ජලති. ගිනි ගන්නේ නැහැ කියන එක විග්‍රහ කරන්න කලින් මේක විග්‍රහ කරන්නේ, මේක විග්‍රහ කරන්නේ පජ්ජලති ගිනි ගන්නවා කියන එක. ඔන්න අපි කේමක සූත්‍රයේදී එහෙම ඉගෙන ගත්තා අයමහමස්මිති. ඒක හැදෙන්නේ අයං අහං අස්මි ඉති. අයං කියන්නේ මේ, අහං කියන්නේ මම, මේ මම. අස්මි කියන්නේ වෙමි, ඉති කියන්නේ යයි, මේ මම වෙමි යයි. හොඳයි, මේ කියලා මේ කෑල කැයිද? දැන් අරකේ අස්මිති කියලා කියනකොට මේ කෑල නැහැ, මේක මේ කියලා එනවා. මේ මම වෙමි කියන එක ඉමිනා. දැන් මේ මම වෙමි කියන එක තියෙන කේමක සූත්‍රේ, දැන් මේ අපි කතා කරන ප්‍රේම දෝෂ සූත්‍රයේදී ඉමිනා අයං ඉමේ ඉමං ඉමේ ඉමිනා. මේකේ මේ අයං කියන එකම තමයි ඉමිනා කියලා බහුවචන තියෙන්නේ. අයං කියන්නේ මේ කියන එකමයි ඉමිනා කියලා බහුවචනේ. අස්මීති මේ වෙමි වික්කවේ සති. මේ මම වෙමි කියන එක ඇති කල්හි, මේ වෙමි කියන එක ඇති කල්හි. එතකොට ඒක ගොඩාක් ගොරෝසු මට්ටමින් කියන්නේ. කොහොමද දැන් ගොරෝසු මට්ටමින් කියන්නේ? දුම් දානෝ නෙවෙයි ගිනි ගන්න. අස්මීති කියන එක වගේ නෙවෙයි. අර කලින් කිව්වේ දුම් දානෝ අස්මීක වගේ නෙවෙයි. ගිනි ගන්නවා කියන එක ප්‍රකට වෙනවනේ. ගිනි ගන්නවා කියන එක ප්‍රකට වෙනවනේ. එතකොට අපට අධ්‍යක්ීම් ලෝකයේ කරුණු ටිකක් ලැබිලා. මොන මේ කියනකොට මොකද වෙලා තියෙන්නේ? අපට අධ්‍යක්ීම් ලෝකයේ කරුණු ටිකක් ලැබිලා. දැන් පොත මෙතන තියෙනකොට අපට වෙමි කියනවට වඩා පොතකුත් එකම තමයි මේ කාරණාව වෙමි වෙන්නේ. දැන් අපට වෙමි කියන එකේ ප්‍රභවයෙන් මේ පොත කියන එක නෙවෙයිනේ එන්නේ. මේ කියලා එන්නේ නැහැ. මේ පොත තමයි වෙමි වෙලා තියෙන්නේ. අන්න ලෝකේ සිදුවෙන එක, සිදුවෙන්නේ ඒක. එතකොට මේ වෙමි කියන එක ඇති කල්හි ඉමිනා අස්මීති හෝති. මේ බඳුවේ මේ ආකාරයට වෙනවා, අන්න ආකාරයට වෙනවා, මේ නිත්‍ය වෙනවා, මේ අනිත්‍ය වෙනවා. එතකොට අර ගිනි ගන්නවා කියන එක කතා කරනකොට නිතරම අර කේමක සූත්‍රයේ කිව වගේ අයමහමස්මීති කියන කාරණාවත් එක තමයි පෙන්වන්නේ. සම්පූර්ණයෙන්ම යමක් බව ලැබිලා, අන සම්පූර්ණයෙන්ම යමක් බව ලැබිලා ලැබුණු කාරණාවත් එක තමයි කතා කරන්නේ. අස්මීති කියන එක එහෙම නැතුව පෙන්වන්නේ. අර අස්මීති කියන එක අර අර විදිහට යමක් ලැබුණු එකත් එක්ක නෙමෙයි පෙන්වන්නේ නේද? එතකොට බලන්න ඒක එහෙම ගන්නකොට අස්මීති ඇතිකල්ලි අනිත්‍යයි නිත්‍යයි කිව්වත් අනිත්‍යා වෙනවා කිව්වත් මේ ඔක්කොම අස්මීති ඇතිකල්ලි. මෙතන පජ්ජලතිය කියන කාරණාව කතා කරනවා ඉමිනා අස්මීති සති. මේ විමී කියන කාරණාව යම් දෙයක් ලං වෙලා රූප වේදනා සංඥා සංකාර විඥානයක් ලං වෙලා ඒක නිත්‍ය වෙලා ඒක මේ වෙලා අද සමාජයේ කතා කරන පැත්ත තමයි ඒකෙන් කතා කරන්නේ. මම පහසුව පිණිස ඉතුරු ටිකක් කියන්නම්. කතංච භික්කවේ භික්ඛු න පජ්ජලති. පජ්ජලති නෑ කියන්නේ මොකද්ද කියලා කතා කරනවා. ඉමිනා අස්මීති භික්කවේ අසති. ඉමිනා රමී කියන කැලේ මේ වෙමි මහණෙනි මේ වෙමි අසති නැති කල්නි. ඉමිනා මේ ඉත්තස්මිති මේ වෙමි න හෝති. මේ වෙමි කියන එක නැත්නම් මේ මෙසේ වෙමි මේ අන්සේ වෙමි මේ මෙයක් මේ මේ ආකාරයට වෙමි මේ නිත්‍ය වෙමි මේ අනිත්‍ය වෙමි කියන මේ කිසිඳු කාරණාවකට එන්න ඉඩක් නැති වෙනවා. එතකොට දුහපායති කියන එකත් පජ්ජලති කියන එකත් ගත්තට පස්සේ ලෝකයේ ඉතාම ප්‍රබල ප්‍රශ්නේ ඉස්මතු වෙලා තියෙනවා. දුහපායති කියනකොට අස්මීති කියන කාරණාව එක්ක යන විදිය පජ්ජලති කියනකොට ඉමිනා අස්මීති කියන කාරණාවත් පැහැදිලි කරනවා. පජ්ජලති නැති වෙනකොට ඉමිනා අස්මීති නැති කල්හි ඒ කරුණු වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ නිවුණා කියන එකනේ. බලන්න එතකොට නිවීමට වෙනමම අර්ථකථනයක් නෙවෙයි තියෙන්නේ. පත්තු වීම නැහැ. පත්තු වෙන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට අපිට ඒකෙන් පොඩි අදහසක් ගන්න පුළුවන් නේද? අහපු ප්‍රශ්නෙත් එක්ක
ස්වාමීන් වහන්සේ
තිරසන්නයි. එතකොට අපි කතා කරා පැවැත්ම. ප්‍රේමයෙන් ප්‍රේමය හට ගන්නවා, ප්‍රේමයෙන් දේශය හට ගන්නවා, දේශයෙන් ප්‍රේමය හට ගන්නවා, දේශයෙන් දේශය හට ගන්නවා. නොපැවැත්ම පළවෙනි අර ඔක්කොම කාමයන් එක පළවෙනි දෙවෙනි තුන්වෙනි හතර ධ්‍යාන එක කාමය කතා වෙන්නේ නැහැ, ඉක්ම වෙනවා. ඊට පස්සේ රහතන් වහන්සේ ගැන කතා කරා. රහතන් වහන්සේගේ ලක්ෂණ. එතකොට අපි ලක්ෂණ කතනය කරද්දී කිව්ව රහතන් වහන්සේ ඉස්මතු වීම නැහැ කියලා. ඒක නොවෙන්නේ කොහොමද කතා කරා? උස්සිනේති න උස්සිනේති. සක්කාය දිට්ඨිය තියෙනවා කියන්නේ උස්සිනේති ඉස්මතු වෙනවා. න උස්සිනේති කියන්නේ සක්කාය දිට්ඨි නැහැ කියලා. න රූපං අත්තෝ සමුපස්සති ආදී වශයෙන්. ඊට පස්සේ කතා කරා පටිසේනේති. පටිසේන කියන්නේ විරුද්ධ වෙනවා. ඒ කියන්නේ එකට එක කිරීම. න පටිසේනේති කතා කළා එකට එක කිරීම නැහැ කියලා රහතන් වහන්සේට. ඊට පස්සේ කතා කරා දුපායති. දුපායති කියන්නේ දුම් දානවා. රහතන් වහන්සේට න දුපායති. දුපායති කියලා කියන්නේ අය මහම මේ මම සමා වෙන්න වෙමි කියන එක. හැබැයි රහතන් වහන්සේට වෙමි කියන කාරණාව නැහැ කිව්වා. එච්ච පජ්ජලති. ගිනි ගැනීම කරුණක් එක්ක කතා කරන්නේ මේ මම වෙමි කියන කාරණේ. බෙරහතන් වහන්සේට මේ මම වෙමි කියන එක නෑ කියලා කිව්වා. ඔනේ විදිහට තමයි අපි කතා කරගෙන ආවේ. මම හිතනවා තා පිටුවක් එකමාරක් වගේ තියෙන්නේ. අපි පින්මුතුන් තා ඒ කාලයක් දිවසගෙන ඉමු ටිකක්. කමක් නැහැ නේද සුනන්ද මහත්තයා? තා චුට්ටයි තියෙන්නේ.
හොඳයි සනෝසත් ඉතිරගෙන යමු.
කමක් නැහැ නේ. හරි. මේක ලබන සතියකට ඉස්සු කරන්න තරම් දෙයක් නැහැ. ඊළඟට කතංච බික්කේ බිකු අපජ්ජායති. මෙනෙහිවීම නැහැ කියන එක, සිතන විදි නැහැ කියන එක කොහොමද විග්‍රහ කරන්නේ? ඉද බික්කවේ බික්කුනෝ අස්මිමානෝ පහිනෝ නහෝති. අපජ්ජායති කියන එක කියලානේ. න අපජ්ජායති කියන එක විග්‍රහ කරන්නේ. අපජ්ජායිත කියන්නේ අස්මිමානයි. වෙමි කියන්නේ මැනීම සම්පූර්ණයෙන් ප්‍රහිණ වෙලා නැහැ කියන එක. න අපජ්ජායිත. ඒ කියන්නේ අස්මිමානය සම්පූර්ණයෙන් ප්‍රහිණ වුණා කියන එක. ඒ කියන්නේ වෙමි කියන කාරණාව ඉක්මුණා නම් අර මෙනෙහි අර හිතන මෙනෙහි කරන ඒ කාරණානවලට එන්න ඉඩ නැහැ. අපජ්ජායිත න අපජ්ජායිත. අපජ්ජායිත කියන්නේ අස්මිමානයෙන් යුක්ත වීම. න අපජ්ජායිත කියලා කියන්නේ අස්මිමානය නැහැ. ඒ කියන්නේ රහතන් වහන්සේගේ ස්වභාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒවං භික්ඛවේ භික්ඛු අජ්ජායිත. ඒ කියන්නේ හංගි අජ්ජායිත කියන්නේ හංගින ගතිය, හිතන ගතිය, මානසිකාර කරන ගතිය. අස්මිමානය දුරු වීමෙන් දුරු වෙලා යනවා කියලා කියනවා. එතකොට මේ සූත්‍රය තුලින් ගන්න ගොඩාක් කරුණු ගොඩාක් තියෙනවා. මොනවද බලමු? තියෙන දේවල් ලෝකයේ තුල ප්‍රේමයෙන් ප්‍රේමය හට ගන්න විදි ටිකක්, කාමයක ඒවා තියෙන විදිහත්, ප්‍රේමයෙන් ද්වේෂය කියන චර්යාවෙන් හෝ මොන යම් කාරණාවකින් අපි අකමැති භාවය අපේ හිතේ බැහැගෙන තියෙනවනම් අන්න ඒවත් එක්ක අප තුළ තියෙන්නේ කාමය. කැමැති භාවයක් එක්ක මොනවම හරි බැහැගෙන තියෙනවා නම් ඒකෙත් තියෙන්නේ කාමය. එතකොට මේ කාමයේ බව ඉක්මවන බව එන්නේ ධානාත් එක්ක. එතකොට කාම ඉක්මෙන්නේ ධානාත් එක්ක. ධාන කියනකොට අපි පැහැදිලි කරලා පෙන්වලා තියෙනවා. ඔන්න ලස්සනයි. ඊළඟට හරියම ලස්සන කාරණේ අපි ධාන කියනකොට පැහැදිලි කරලා පෙන්වලා තියෙනවා. අපි ධර්මයක් හිතනවා නම් ඔන්න ධාන කියලා කියනවා. මොකද අපි ධර්මයක් හිතනවා නම් අහනවා නම් ධර්මයකට යොමු වුණු බවක් තියෙනවා නම් අපි මේ පැත්තට යොමු වෙලා තියෙනවා. අන්න ධාන පැත්තට තමයි යොමු වෙලා තියෙන්නේ. එහෙනම් අපි නිරන්තරයෙන්ම අර විදිහේ චින්තනයක් නොඉන්නට අපිට බාහිර උපකාරය හා ධර්ම මානසිකාරය කියන පැතිවලට යන්න වෙනවා. ඊළඟට අනේ දැන් කිව්ව මොකද පවතින හැටි. ප්‍රේම 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 දෝෂ දෝෂ ප්‍රේම දෝෂ දෝෂ එන්නේ නොඑන්න නම් ධාන පැත්තට යන්න ඕන. ධාන පැත්තට යන්න නම් අර විදිහට බාහිර උපකාරයක් එක ධර්ම මානසිකාරයකට යන්න ඕන කියලා සූත්‍රයේ කතා කරා. ඊළඟට කතා කරා උස්සිනේති න උස්සිනේති කියලා විග්‍රහ කරා. උස්සිනේති කියලා කිව්වේ සක්කාය දිට්ඨියත් එක්ක මමත්වයත් එක්ක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ කරුණු එක්ක ඉස්මතු වෙවි එන්නේ. ඒවා එක්ක මමත්වය ඉස්මතු වෙවි එන්නේ නැත්නම් උස්සිනේති නෑ කියලා කිව්වා. ඊළඟට කතා කරා පටිසේනෙන්ති කියන එක. කාරණා විග්‍රහ කරනවා. අකමැති බවක් කාගේ හරි ඉස්මතු වෙනකොට ඒකට අදාළ විදියට විරුද්ධ ප්‍රතිචාරයක් අපෙන් නිස්මතු වෙනවා. අපේ ඇතුළතින් තිබුණාම ඇති. මොන අපේ ඇතුළතින් තිබුණා මේතිරු. අයියෝ මියාගේ හැටි මෙහෙමයි. කී කියා අපට මොනවම හෝ කාරණා ඉස්මතු වෙවි එනවනම් අපි තුන ඇතුළේනොයි ගැටීම් වෙන්නේ. අක්කෝසේ එනවා. මේ රෝසෙන් තිනවා. අක්කෝසේ කියන්නේ වචනෙන් බණින එකනේ. වචනෙන් නොකියුවට ඇතුලේ කැකෑරෙනවා නම් ඒකත් අක්කෝසෙන්ති තමයි ඈ. රෝසෙන්ති තමයි. ඒ සියල්ලක්ම අපේ ජීවිතේ ඇතුලෙන් එනවා. වචනෙන් නොකියුවට ඇතුලෙන් එනවා. ඇතුලේ මේකෙන් ලාව කැකෑරෙනවා. පිපුරුවේ නැති එක විතරයි වෙනා තියෙන්නේ. හැබැයි ඇතුලේ කිනි අරගෙන. එතකොට එහෙම අපේ ඇතුලෙන් එනවා කියලා කියන්නේ අපට අර කාමයේ පැත්තට තමයි තාමත් යන්නේ. එතකොට ඒවා ඉක්ම වෙනවා නම් අපිට මේ පැතිවලට යන්න ඉඩක් නැති වෙනවා. ඉතින් මේ විදිහට එහෙම ඉක්මවපු ජීවිතයේ ස්වභාවය තමයි නිවීම කියලා කියන්නේ. ඉතින් නිවීමට යන මාර්ගයේ හික්මනකොට අපිට ඒ විදිහේ පුරුදු කිරීම ජීවිතයේ ඇදිලා තියෙන්නට ඕන. නැත්නම් අපිට වෙන්නේ තරහව කියන එක එක්ක වෛරය ආදී සියලුම දේවල් ඉස්මතු වෙනවා. ධර්මයේ ඉගෙන ගැනීමත් එක්ක තමයි අස්මීති කියන කාරණාවේ යථාර්ථය දකින්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒ පැත්තට යමු වෙනකොට අර ගොරෝසු කෙලෙස් එන්නේ නැහැ. ගොරෝසු කෙලෙසුත් ඉක්මවන ප්‍රතිපදාවේ තමයි සිටියේ. නැත්නම් අර ගොරෝසු කෙලෙස් සමගම වාසය කරන්නට වෙනවා. ඉතින් මේ නිසා අපි ඒවත් ඉක්මවන වැඩපිළිවෙලක් හිතන මට්ටමින් දියුණු වෙන්නට ඕන. ධර්මයක් හිතන්නට ගත්තාම අකමැති කෙනෙක් කැමැති කෙනෙක් ඔන්න හරි ලස්සනයි. ආයි බලන්න උඩට ධර්මයක් හිතන්නට ගත්තාම මොකද්ද ක්‍රමයක්? ධර්මයක් හිතන්නට ගත්තාම කැමැති කෙනෙක් සමයි අකමැති කෙනෙක් කැමැති කෙනෙක්. අකමැති චර්යාව කැමැති චර්යාව කියන කාරණා ඉස්මතු වෙනකොට ඒ ඉස්මතු වීමත් එක්ක ධර්මයේ හිතනවා නම් අර කරුණුවලට ඉඩක් නැති වෙලා යනවා. අර ප්‍රේම දෝෂ ආදී වශයෙන්. ඉතින් මේ නිසා අපි මේ විදිහට කල්පනා කරන්නට ඕන. මේ සූත්‍රයේ තුලින් ධර්ම මානසිකාරය පැත්තත් ජීවන චර්යාවත් ඔන්න කරුණු දෙකක් තියෙනවා. මේ සූත්‍රයේ තුලින් ධර්ම මානසිකාරයත් ජීවන චර්යාවත් කියන මේ දෙකම ඉස්මතු වෙලා පැහැදිලි කරලා පෙන්වා දෙන තියෙනවා කියනවා. තිරුවන් සරණයි කියලා දේශනාව හමාර කරනවා. ඉතින් බොහෝම ලස්සන වටිනා සූත්‍රයක්. කාලය ටිකක් ඉක්ම වුණා. හැබැයි හැමෝම දෙනා වගේ රැඳිලාත් හිටියා කියලාත් හිතෙනවා. හොඳයි. සූත්‍රය ගැන මොකද හිතෙන්නේ?
අපේම ලස්සනයි ස්වාමීන් වහන්සේ ගොඩක් වටිනා කියන සූත්‍රයක් කියලා හිතනවා. කියන්නේ ජීවිතේ ගොරෝසු මට්ටමින් හිතන්නත් ඒකට ගොඩක් ඉඩකඩ ලැබිලා තියෙනවා කියලා හිතනවා ස්වාමීන් වහන්සේ.
පේන්න පටන් ගත්තා. මේක හරි වටිනා සූත්‍ර දේශනා. හැම සූත්‍ර දේශනාවම විදිහටම වටිනවා. ඔබ වහන්සේ මෙතන කරපු පැහැදිලි කිරීම ධාමත්ම වටිනවා. ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි, ධර්මාවබෝධයෙන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
රසන්න ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයේ ඉස්සර මොයි ගොඩක් එහෙනකොට ඇහිලා තියෙන්නේ අර මුල් කාරණාව විතරයිනේ. අර ප්‍රේම දෝෂ කියන එක ගොඩක් ලාද ඉස්සර කරලා දෙන්නේ අර ඕලාර්ක මැත්තේ සිද්ධ වෙන එකනේ. එතකොට ඒක එහෙම වෙනවයි කියන එකක් මේ විතරයිනේ හිතන්නේ. නමුත් දැන් මේ සූත්‍රයේ මේක වෙන්න මූලික පසුබිම ගැන මේ ගොඩාක් ගැඹුරට තියෙනවනේ. ඉතින් මේ කියලා හිතනවා. ඉතින් අර සාමාන්‍යයෙන් ඇසින්ද ලැබෙන්න මුල කරුණු ටික වුණාට මේක ඇතුළත ඔක්තර ගැඹුරු තැනකටම ගිහින් තියෙනවද කියන එක
තේරුවන් සරණයි. එතකොට අර රහතන් වහන්සේගේ ස්වභාවය කියන්නේ යනකොට කේ වැරද්ද පැත්තත් පෙන්වලා දෙන්න වෙනවනේ. එතකොට මේ වැරද්ද පැත්ත පෙන්වලා දෙනකොටම අර ජීවිතේන් රළුවට ඉස්මතු වෙන කාරණාවල් මේ වැරද්ද කියන්නේ වැරද්ද පැත්ත පෙන්වලා දෙනකොට තමයි තේරෙන්නේ වැරද්ද නෙවෙයි. කියන්නේ මේ කොයිතරම් මේ ගැඹුරු පැතිකඩක් එක්කද මේ කරුණු මේ ජීවිතේ ඉදිරිය තියෙන්නේ කියන කාරණාව.
එතනදිත් කියන්නේ දෙපැත්තම දකින්නේ ආරි ශ්‍රාවකයානේ නේද ස්වාමීන් වහන්ස? එතකොට ඒ කියන්නේ දෙපැත්තම දකින්න තියෙන ආරි ශ්‍රාවකයාට තමයි නේද ස්වාමීන් වහන්ස?
ඔව්.
ඒ කියන කාරණා
ආරි ශ්‍රාවකයෙකුට තමයි ඇත්තටම දකින්න තියෙන්නේ. ඒකෙ දැන් අපි අර ශාලා වගේ සූත්‍රයක් ගත්තට පස්සේ දැන් ඒකෙද කියනවානේ සතර සතිපට්ඨානය. නවකයාට කොහොමද සතර සතිපට්ඨානය බලපාන්නේ? ඊට පස්සේ සීක භික්ෂුවකට කොහොමද බලපාන්නේ? රහතන් වහන්සේට කොහොමද ditthadhamma sukha viharaneeta ඉතින් දැන් ස්වාමීන් වහන්සේ දැන් මේ සූත්‍රය තුරදී මේ යෝජනා කරලා තියෙනවම මේ වගේ කාරණාවක් අර මේ ධර්මයේ හිතන්න ගත්තට පස්සේ අර අවසාන ඡේදේ කියනෝනේ ධර්මයේ හිතන් ධර්මයක් හිතන්නට ගත්තහම කැමති කෙනෙක් සමයි අකමැති කෙනෙක් කැමති කෙනෙක් අකමැති චර්යාවක් කැමති චර්යාවක් කියන කාරණා ඉස්මතු වෙනකොට ඒ ඉස්මතු වීමත් එක්ක ධර්මයේ හිතනවා නම් කියන්නේ රුචි අරුචි දෙපැත්තෙන්ම ඒවත් එක එක ධර්මයේ හිතනවා නම් අර කරුණුවලට ඉඩක් නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා අපි ඒ විදිහට කල්පනා කරන්නට ඕන. මේ සූත්‍රයේ තුරින් ධර්ම මනසිකාරයේ පැත්ත ජීවන චර්යාවක් කියන මේ දෙකම ඉස්මතු කරලා වෙනලා දීලා තියෙනවා කියලා සයින්හන්සේ අර මේ ගොරෝසු මට්ටමින් ප්‍රතිපදාව කරන්නේ කොහොමද කියන කාරණේ වෙනලා දීලා තියෙනවා. දැන් එතකොට මේක ඇත්තටම මේ කතා කරන්නේ අර මට්ටමට තමයි. නමුත් අපි ඉන්න මට්ටමින් කාරණේ පටන් ගත්තොත් ගොරෝසු මට්ටමින් අර කෙලෙස් මත වෙනකොට හොඳ දැන් අපිටත් ඒ මේ ගාථාවල් ගාමී ආරණ්‍ය සුඛ දුක්ඛ පුට්ටෝ ගාමී ආරණ්‍යදී වැඩෙන්නේදී ওই සක්කාර සූත්‍රය වගේ මට මතක ගාමී ආරණ්‍ය සුඛ දුක්ඛ පුට්ටෝ ගාමී ඉන්නකොට හරි ආරණ්‍ය ඉන්නකොට හරි සුඛ දුක්ඛ පුට්ටෝ සැප විදියට එන්නත් පුළුවන් දුක්ඛ පුට්ටෝ දුක විදියට යෙදෙන්න පුළුවන් නේවත්තතෝනෝ පරතෝ දහේත තමන්ගේ හරි අනුන්ගේ හැටියට ගන්න එපා කියලා කියනවා. ඉතින් අර උසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කියන කුසෙයියුම් පස්සන්ති කියලා ගාථාවගෙන ගැඹුරු ගාථාවක්. අර ජීවිතේ ගොරෝසුවට යෙදෙන දේවල් හොඳයි දැන් අපි කරන්නේ හොඳයි කියන එකත් එක්ක අපි ලොකු දයිනන්ත කියනට දැකගෙන ඉන්නවා කියලා ඒකත් එකතු වෙලා ඉන්නවා. අකමැති එකට අයින් කරන්න උත්සාහ එක පැත්තකට තියාගන්න උත්සාහ දරනවා අනිත් පැත්තෙන් අයින් කරනවා. ඒ වෙනුවට ඔන්න විමසීම ඉස්මතු කිරීම අන්න අර විමසීම පැත්තේ ඉස්මතු කිරීම පැත්ත කතා කරනවා. ඉතින් ඒත් එක්කම ඉතින් අර මේක හරියටම කතා කරන්න වෙන්නේ ආර්ය ශ්‍රාවකයා කියන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියන මට්ටමින් තමයි අපිට පුළුවන් ශ්‍රුතවත් වීම පිණිස කල යුතු කාරණා මූලික කාරණා හේතු ප්‍රත්‍ය හැටියට ඇසීම විමසීම විචක්ෂණ ගතිය කියන කාරණා ඉස්මතු කරගන්න පුළුවන්කම තියෙනවා.
ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ හරියම පැහැදිලිව ස්වාමීන් වහන්සේ පෙන්වලා දුන්නා ගොඩාක් පිං ස්වාමීන් වහන්සේ
තිරුවන් සරණයි. එහෙමනම් අපි අදට නතර කරමු නේද පන්තිය. කවුරු හරි මොනවා හරි කරන්න.
හොඳයි ශාන සපේම අවසන් කරමු.
හොඳයි.
මම යෝජනා කරන්න කැමතියි අපේ සහෝදරින්ට කාට හරි ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරලා පුණ්‍යානුමෝදනා කරන්න පුළුවන් නම් හොඳයි. කවුරුහරි දීපත් වෙනවා නම් බොහොම පිං. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉදිරිපත් වෙලා පුණ්‍යානුමෝදනා කරන්න.
අද දවසෙත් මේ අපේ ස්වාමීන් වහන්සේ ඉතාම ගැඹුරු විදිහට දේශනාව අපිට ඉදිරිපත් කරලා ධර්මාවෝදේ පිළිබඳව යොමු කරා. ඉතින් අහතින් සිටීමෙන් සහ ධර්මයේ යොමු වෙන ඇති වෙන සියලු කුසල් මේ ස්වාමීන් වහන්සේට ඒක ස්වාමීන් වහන්සේට මනෝතන් කරනවා අනුමෝදන් වේවා. ඒ වගේම පාභාවයේ හැම දිනටත් මේ කුසල අනුමෝදන් වී මේ ධර්මයේ සරණ යාමට උපකාරී වේවා කියලා
ඇත්තරම මේ වෙලාවේ අපේ මූලික පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නේ මම ඇත්තරම කළේ මේක කියවන එකනේ. මේක මේ කියවන්න පුළුවන්කම ලැබුණේ බුද්ධ දේශනාවක් අපි සූත්‍රයක් හැටියට තිබුණට අපි පුංචි, අපි බොහොම කුඩායි. ඉතින් මේ වගේ කාරණාවක් අපිට තනියෙන් ඉස්මතු කරගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මේකේ යම් පිනක් අපිට මේක අහද්දී මට කියන්නේ දැන් හැඟිච්ච දෙයක් තමයි දැන් ගොඩාක් අය කතා බහ කරා. කියන්නේ කතා අපිට හැමෝටම කතා කරන අවස්ථාව නොලැබුණත් ඒ අයටත් හිතේ යම් දෙයක් කතා කරන්න තියෙනට ඇති යන වාරෙම තියෙනවා. ඇත්තරම මේ කාරණා තුළින් මෙහෙම කතාවක් ඉස්මතු වුණේ අපිට අපේ ජීවිතයේ හිතන්න අපේ ජීවිතයට ධර්මයක වටිනාකම ඉස්මතු වෙන්නේ කරගන්න අපිට තනි තනියම මේක කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඉතින් ඇත්තරම මම සිද්ධ කරේ ස්වාමීන් වහන්සේ කරපු දේශනයක්. ඒක අර ටයිප් කරලා තියෙන නිසා ඒක අපි එකතු වෙලා කරනු බෙදා හදාගෙන. ඉතින් මේකෙදි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් දේශනාව කොයි තරම් ශ්‍රේෂ්ඨයිද කියන කාරණේ අපේ මට්ටමට අපිට ලං කරන්න කොයි තරම් උත්සාහයක් අපේ ගුරු දේවයන් වහන්සේ ලොකු සයින් වහන්සේ උත්සාහගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මේකේ සම්පූර්ණයෙන්ම ගෞරවය යන් සැලසෙන්න ඕන අපේ ලොකු සයින් වහන්සේට. ලොකු සයින් වහන්සේ බොහෝම ගෞරවයෙන් බොහෝම බැතියෙන් භක්තියෙන් මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා පූර්වකව මෙත් සිතින් සිහිපත් කරනවා. ඉතින් මේකට සම්බන්ධ වෙච්ච ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා, පින්වත් දායක ඔයත්තු අපි හැම දෙනාටම මේ ගන්න අහිංසක උත්සාහය ධර්ම අවබෝධය පිණිස මේ පුණ්‍ය ශක්තියින් අපි සෑම සියලු දෙනාටම පුනිශ්‍රේ වේවා කියලා
සාදු 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 සා